අපි හැම කෙනෙක්ම බෞද්ධ කියනවා අපි තේරවාදී කියනවා, තේරවාදී පිරිසිදු බෞද්ධ දර්ශනයක් අපිට තියෙනවා කියනවා. තේරවාදී කියන්නේ ඇයි? මේ බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? මේ ශාස්ත්‍රණය මේ තැන දක්වා කැමන්නේ කොහොමද කියන කාරණාව අපි දන්නේ නැහැ. ඉතින් මම මුලින්ම අද දවසේදී ගැඹුරු ධර්ම කරුණක් දේශනා කරන්න ඉස්සර වෙලා මට හිතුණා, මතක් කළොත් මේ ශාසනය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීම හොඳයි කියලා. අවුරුදු 2560 සම්පූර්ණ වෙලත්තේ ගෙනි වර්ෂයේ කිරණ මොහොත සම්මත වශයෙන් ශාසන ආගමනය සිහි කිරීම සුදුසුයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද? ශාසනය කියන එකේ තේරුම මොකක්ද? ශාසනය කියලා කියන්නේ පණිවිඩය කියන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සිහිපත් කරනවා වගේම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කිරීම ඉතාම සුදුසු දවස අද දවසයි කියලා හිතුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඒ වගේම තිරුවන් කරන කියන මේ ධර්මතා ටික අපි සිහිපත් කරන මොන මොන වගේ ධර්මතා ටිකක් පදනම් කරගෙනද තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයට මෙබඳු මංගල කාරණා තුනක් අද වගේ දවසක උදා කරගත්තේ කියන කාරණාව. කින්වතුනි, මම මුලින් මාතෘකා කළ ගාථා ධර්මයක් වෙයි වටිනවා සිහිපත් කරන්න හැම බෞද්ධ වශයෙන්. දස බල සේල පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ඨංග මග්ග සලිලා ජිනවචන නදී චිරං වහතු. දස බලධාරීන් වහන්සේ නැමති මහා සෛලමය පර්වතයෙන් හටගත්ත නිවන නිර්වාණය නැමති මහා සමුද්‍රය කෙළවර කොට ඇති අට්ඨංග මග්ග සලිලා මහා ශිලාවන් අටකින් යුක්ත ජිනවචන නදී චිරං වහතු. බුදු වදන් ගඟ ලොවේ බොහෝ කලක් ගලා බසිත්වා කියන එකයි ඒ වචනේ තේරුම. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා මේ පස්චිම ආත්ම භාවයේ අද වගේ දවසකයි උපත්ති ලැබුවේ. ඔබත් මාත් ඉන්න විදිහට, ඔබත් මාත් කටයුතු කරන විදිහට කටයුතු කරලා නම් නෙමෙයි ඒ මහෝත්තමයන් වහන්සේ අද වගේ දවසක ජීවිතේ වාසනාවන්ත අන්තිම ආත්ම භාවය ලැබුවේ. පින්වතුනි, මුලින්ම එදා මාතුකෝසක ජාතක සිහිපත් කළොත් තමන්ගේ මෑණියනුත් එක්ක ඒ මහා සාගරේ නැවත නැගලා ගමනක් යද්දී අතරව මග බිඳිලා බිඳුනු නැවෙන් මුහුදට පත්වෙච්ච අම්මව කරපිට තබාගෙන අම්මගේ මුළු ජීවිතේම තමන්ගේ කරට අරගෙන අම්මගේ මුළු බරම තමන්ගේ කරට අරගෙන අම්මගේ ජීවිතේ පූජා කළා ඒ මහා උත්තමයන් වහන්සේ දින හතක් මුළුල්ලේම මහා සාගරේ තරණය කළා. අම්මා ජීවත් කරන මිසක මම ජීවත් වෙන්නේ නැහැ, අම්මා මැරෙද්දී මම ජීවත් වෙල වැඩක් නැහැ කියන මහා උතුම් සත්පුරුෂ අදහසක් ඇතුව ඒ මහා සාගරේ තරණය කළත් අනේ ගොඩබිමක් පේන මානකවත් තිබුණේ නැහැ. සමුද්‍රයට අධික්‍රෝහිත මනමේ කළ දෙවිදුව කල්පනා කළාලු, මේ වගේ මහා පුරුෂයෙක්, මේ වගේ මහා වීරයෙක්, මේ වගේ සත්පුරුෂයෙක් මේ ජලයේ ගිලිලා මැරුණොත් මගේ හිතද හත් කඩකට කළේ කියලා හිතුණාලු. උන්වහන්සේගේ හදවත තිබුණේ එච්චර දැක්කා. දැකලා ඒ මනමේ කළ දෙවිදුව මොකද කරන්නේ? සියලුම ආකාරයෙන් සමුද දිවයින අවල ඒ මෑණියන් පියාණන් ඒ දිවයිනට ගොඩ කෙරෙව්වා. දිවයිනට ගොඩාවට පස්සේ ප්‍රථමයෙන්ම ඒ මෑණිය මගේ පුතා බුදු වේවා කියලා විවරණ දුන්නා. එදා පටන් ගත්ත ඒ සත්පුරුෂ කර්මයේ ආරම්භයේ පින්වතුනි මනෝ ප්‍රධාන වශයෙන් පුරමින් පැමිණෙද්දී පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අබතෙල් පූජා කළා, සිද්ධාර්ථ නමැති තෙල් පූජා කළා. මෙනම් නමින් මම කවදා හෝ දවසක බුද්ධත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනා කළා මේ විදියට සසර පාරමී ධර්ම කුරලා එන ගමනේදී පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟදී ශ්‍රීපාද වන්දනා කරලා කුද්ද සත්කාර කළා, ජීවිතේ පූජා කළා. මෙනම් නමින් මම බුද්ධත්වයට පත් වේවා කියලා අධිෂ්ඨාන කරගෙන මේ විදිහට සංසාරේ බොහෝ කාලයක් පාරමී පුරලා මේත සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලේ ළඟදී සුමේද කියන තාපසව අට්ඨංග සමන්නාගත ධර්මයෙන් යුක්තව නියත විවරණ ලබන මොහොතේ ළඟ පුරුෂෝත්තමයෙක් ළඟ තියෙන්නට ඕනේ. ධර්මතා අටක් තියෙනවා. ඒ ධර්මතා අටම සම්පූර්ණ කළ නිසා වෙච්ච නිසා එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබුවා. පින්වතුනි එතනදිත් ඒ සුමේද තාපසට සීලයෙන් සම්පූර්ණයි, සමාධිය සම්පූර්ණයි, ප්‍රඥාව ඉතාම තීක්ෂණයි. හතර පද ගාථාවක් අහනකොට සියලුම කෙලෙස් නසලා අනාශ්‍රව චේත විමුක්ති ප්‍රඥා විමුක්ති ඇති කරගෙන සියලු සංසාර දුකින් අත් මිදීමේ හැකියාව තිබුණා. නමුත් ඒ සුමේද තාපසයෝ මඩ ගොහරුවේ ඉඳගෙන කල්පනා කරනවලු, අනේ මේ අසරණ ලෝකයා දුක් විඳිද්දී මම කොහොමද තනියම නිවන් තුරට යන්නේ? කුසගින්නේ ඉන්න දරුවෝ ටිකක් බලාගෙන ඉද්දී තනියම ආහාර වළඳන මවක් වගේ, අනේ මම කොහොමද මේ අසරණ ලෝකයා මේ තරම් දුකටපත් වෙලා ඉද්දී මම තනියම නිවන් තුර යන්නේ කියලා හිතුවා. සුමේදරුක තනියම නිවන් තුර යන්නට එපා. අසරණ අහිංසක ලෝකයට පිහිටක් වෙලා අසරණ අහිංසක ලෝකයව සංසාර දුකින් ඉතර කරවලන් ඔබට හැකි පමණකින්ම උඹ නිවන් පුරයට ඵලයන් කියලා තමන් තමන්ටම අවවාද කරගත්තලු. ඒ වගේම මහා සාගරයේ ගිලිලා බේරගණ්ඩ කියලා කෑ ගහන මහා මිනිස්සු ජන සමුදායක් ඉන්න තැන ඒ කිසි කෙනෙක් ගැන ඒ කිසිවක් ගැන බලන්නේ නැතුව තනියම නැවකින් එතර වෙන නැව් කප්පිත් එක් වගේ, අනේ මම කොහොමද මේ සංසාර සාගරයේ ගිලුණු සත්වයෝ බේරගන්නේ නැතුව තනියම නිවන් පුරට යන්නේ කියලා හිතුවලු. අනේ සුමේදෙන් උඹ තනියම නිවන් පුරට යන්න එපා. මේ අසරණ සත්වයෝ සංසාර සාගරයෙන් එතර කරවලාම මේ සංසාර ගමනින් එතර කරවලාම නිවන් පුරට උඹ යා යුතුයි කියලා තමන්ටම අවවාද කරගත්තලු. මේ වගේ උපමා රාශියකින් ලෝකය ගැන මෙනෙහි කරලා මෙබඳු ලෝකයට අනුකම්පා පිණිස නුඹ නිවන් පුරයට දැමුම යන්ට එපා කියලා තමන්ටම අධිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟ, දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනාමාන කරමින් වැඩ හිටියා. මම මතු බුදු වෙනවා කියන අදහසෙන් ඒ වූ සත් අදහස දැක්ක, මේ පුරුෂෝත්තමයන් වහන්සේගේ පුරුෂ පරාක්‍රමය දැක්ක අට්ඨංග සමන්නාගත උග්‍ර තේජස් ඇති මේ තාපසතුමා දැක්ක දීපංකර බුදුරජාණන් වහන්සේ මෙයින් සාරසංකේය කල්පලක්ෂයකින් මෙතෙමේ සිද්ධාර්ථ ගෞතම යන නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දීවදාලා. පින්වතුනි මේ බණ කියන මමත් බණ අහන ඔබත් සසර ඉන්නේ, සසර ඇවිදින්නේ, අපි දුක් විඳින්නේ, අපි සතු අපේ පෞද්ගලික අනුපාඩු වලට කෙලස් වලට. නමුත් නියත විවරණ ලබපු ගෝසතාණන් වහන්සේ නමක් සසර දුක් විඳින්නේ අනුන් වෙනුවෙන්, තමන්ගේ කෙලෙස් වලට නෙවෙයි. පින්වතුනි අනුන් වෙනුවෙන් තමන්ගේ සැප අත්හල කෙනෙක් ඉන්නවනම් ඒ ගෝසතාණන් වහන්සේලායි. අනුන්ව දුකින් බේරගන්න තමන් දුක් විඳ කෙනෙක් ඉන්නවනම් පින්වතුනි ඒ මේ ගෝසතාණන් වහන්සේලායි. පින්වතුනි එදා අත්තටපත් නිවන් පත අතහැරලා මේ ගෝර බීරෝ සංසාර සාගරයට වැදුණු සුමේධ තාපසයන් වහන්සේගේ ජීවිතයේ මිහිරියක් නම්ුනේ නැහැ, සැප සහගත එකක් නම්ුනේ නැහැ. මේ ලෝකේ යම්තාක් පූර්ව කටුකු තියුණු දුක් වේදනාවන් තිබුණද ඒ සියලු දුක් වේදනාවන් විඳින්නට වුණා පින්වතුනි ඔබටත් මටත් විමුක්තිය සලසලා දෙන්න. එයින් මම කීපයක් මතක් කරන්නම් පින්වතුනි. එදා සිරි මහ රජුරුව වෙලා ඉද්දී තමන්ගේම කරන වෑමිය ගෙන්නගෙන තමන්ගේම ඇස් දෙක ගලවලා තමන්ගේ අතේ තබාගෙන ලේ පෙර පෙර බමුණට ඇස් දෙක දන් දුන්නා පින්වතුනි. සර්වත්තා ඥානෙ නැමැති ඇස් ලබාගෙන අන්ධකාරයේ ඉන්න අපේ ඇස් දෙකට ආලෝකයක් දෙන්න. පින්වතුනි කළ හැකිද, ඔබට කළ හැකිද මට සිහිපත් කරන්න. සමහර විට මැරිච්ච මිනිහ ඇස් දෙක දෙන්නත් අපි උකටලිය වෙනවා නම්, අපි පසුබට වෙනවා නම්, මැරිලා විඥානය නිරුද්ධ වෙලා ඒ කුණු ශරීරය දිරල යනවා කාටවත් වැඩක් නැහැ. එබඳු ඇස් දෙක දෙන්නත් අපි ඉදිරිපත් වෙනවා අඩුයි. නමුත් ජීවත්ව ඉදි ජීවත් වෙන පුද්ගලයෙක් ලේ පෙර පෙර සියතින් ඇස් දෙක ගලවලා තව කෙනෙකුට දන් දෙනවා කියන එක ලේසි කාරණාවක් නෙමෙයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බෝසත් ගමන් මඟ වැටලා තිබුණ මේ විදිහටයි. එදා හිමාල කැලේ සර්වාකාරින්ම දවල වූ මහා හස්ති රාජ්‍යයක් වෙලා සිටි අවස්ථාවේදී මේ හස්ති රාජයට එරිදි තිබුණා, උඩින් යන්න පුළුවන්කම තිබුණා. ඒ දළ දෙක ඉතාමත් දිගයි. ඒ දළ දෙකෙන් සද්වර්ණීය වූ රැස් විහිදෙනවා හැම වෙලාවෙම. සෝනුත්තර කියන වැද්දා මේ ඇතාව දැකලා මේ දළ දෙක කපා ගත්තොත් නම් මට සුවසේ බොහෝ කාලයක් ඉන්න පුළුවන් කියන කවටු සිතක් උපදවාගෙන ඒ ඇතාගේ දළ කපන්න සූදානම් වෙද්දී අනේ කියතෙන් දළ කපන්න හැදුවට කපා ගන්න බෑ තනියම. ඒ දළේ එක කොනක් සෝනුත්තර කියන වැද්දාට දීලා තමන්ගේම දළ කපන්න කියතේ අනිත් කොන අල්ලගෙන හොඬ වැඩි. ඒ සද්වර්ණීය වූ දළ කපලා සෝනුත්තර වැද්දට දන් දුන්න පින්වතුනි සර්වත්තා ඥානෙ නැවති දළ ලබාගෙන ඔබවත්මාව සංසාර දුකින් එතර කරන්ටයි. පින්වතුනි එදා සාන්තිවාදී තාපස කාලෙදී එකලාබ රජුරු ඒ සාන්ති තාපසයන්ගේ අතපය කෑලි කෑලි වලට කපද්දි පූර්ව කටුකු තියුණු දුක් වේදනාවන් විඳල සාන්ති පාරමිතාව පිරුවේ ඔබවත්මාව සතර දුකින් එතර කරවන්ටයි. සීලව නාගරාජ කාලයේදී පින්වතුනි එක ඇහැක් කරලා එක විසතුමක් පිටකුලොත් යුදුම් ගණනක් හලු කරන්නට තරම් හිරදියක් ඇති මහා නාගරාජයේ උපන්න කාලේ අනේ ඒ නාගරාජයාව නොයේ කෝටු වලින් ඇනලා කිනිත්ති වලින් ඇනලා ධර්මිටි වලට උතාගෙන යද්දී එහෙම කරන මිනිසුන් කෙරේ පෞෂිතිත් මාත්‍රයක් ඇති කරගන්න නැතුව සිල් පිරුවේ පින්වතුනි ඔබවත් මාවත් සංසාර දුක නිතර කරවන්නටයි. මේ විතරක් නෙමේ අනන්ත පරිමාණ වූ ජීවිත පරිත්‍යාගී පාරමී ධර්ම පුරලා වෙස්සන්තර ආත්ම භාවේදී මහ පොළොව පස්වතාව ගුගුරුවමයි සොලවලා පංච මහා පරිත්‍යාගයක් කරලා පාරමී ධර්ම සම්පූර්ණ කළා. බෝසතාණන් වහන්සේ තවුතිසා දිව්‍යලෝකයට වැඩියා. තවුතිසා දිව්‍යලෝකයේ කල්ප ගණනක් ඉන්නකොට දෙවියන් බ්‍රහ්මයන්ගේ ආරාධනාවෙන් මහා අයං කාලෝ මහාවීරෝ කියලා මහාවීරයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස ලෝකයේ උපදින්න මේ කාලයයි කියලා දෙවියෝ බ්‍රහ්මව ආරාධනා කළාම ඒ ආරාධනාවට අනුව කාලය දීපේ දේශය කුලේ මව කියන මේ පස් මහා බැලුම් බලලා ඇත්තටම මේ කාලය සුදුසුයි කියලා දැකලා එතන චුත වෙලා එදා වෙසක් පුර පසළොස්වක පොහොය දවස මහා මායා දේවි වහන්සේගේ පුත පිළිසිඳ ගත්තේ කිංවතුනි අද මේ වගේ දවසකයි. ඉපදිලා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවන්ති කියලා පීත සිංහනාදයක් කරමින් ලෝකේ පහළ වුණා ඉපදුනා පින්වතුනි මහාවීරයන් වහන්සේ අද වගේ දවසක සිහිපත් කරගන්න සුදුසුයි. අපි හැමදෙනාම සිහිපත් කළ යුතුයි ඒ බව. මම ලෝකේට අග්‍රයි, මම ලෝකේට ශ්‍රේෂ්ඨයි, මම ලෝකේට ජේෂ්ඨයි, මේ මගේ අන්තිම ඉපදීමයි කියමින්වතු මට ඉපදීමක් නෑ කියන අභීත සිංහනාදය කළේ අද වගේ දවසකයි. පින්වතුනි ඒ නිසා ඒ පාරමී ධර්ම පුරලා සියලු ලෝකිය සසර දුකින් එතර කරනවා කියන කලන අදහසේ පිහිටලා මේ ලෝක ධාතුවේ ඒ මහාවීරයන් වහන්සේ ඒ පුරුෂ උත්තමයන් වහන්සේ පහළ වුණේ අද වගේ දවසක නේද කියලා සදහසිත ඇති කරගන්න අද දවසේ මේ පින්වත් සියලු දෙනාටම හොඳ දවසක්, හොඳ කුසල් පිරෙන දවසක්, කුසල් පුරවන දවසක්. අනේ මේ විදියට උපන්න මේ සිද්ධාර්ථ පුංචි කුමාරයා දින හතකින් තමන්ගේ මෑණිය කලුරිය කළා. ඊට පස්සේ සුළු මවුවන ප්‍රජාපති තිරණේ තමන් කුසින් ගෙහි කළ නන්ද කුමාරය කිරි මවුවරුන්ට දීලා බෝසතාණන් වහන්සේව තුරු කරගත්තා. මේ විදිහට තමන්ගේ ඇස් දෙක වගේ, තමන්ගේ ජීවිතය වගේ මහා ප්‍රජාපති තිරණින් වහන්සේ බෝසතාණන් වහන්සේව රැකගත්ත බලාගත්තා. ඒ බෝසතාණන් වහන්සේ අනුක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි දියුණු වෙද්දී ටිකෙන් ටික වැඩි දියුණු වෙද්දී සුදුසු වයසට පැමිණෙද්දී, සොළොස් වයසට පැමිණෙද්දී සුද්ධෝදන රජුගේ විසින් තුන් මංගල්‍යයක් ජීවිතයට සිද්ධ කරලා දුන්නා. අවාවා මංගල්‍යයක්, ඒ වගේම තුන් යෙප්තුවට වාසය කරන්ට මාලිගාවන් තුනකු හදලා, ඒ වගේම රජකම ස්ථාර දුන්නා. මේ විදියට රාජශ්‍රීයෙන් ගෙවන බෝසතාණන් වහන්සේට වයස අවුරුදු 29ක් පිරුණා. එහෙම පිරුණාම බෝසතාණන් වහන්සේ දවසක් උඩුමහන් තලයට වෙලා ඉන්නකොට තනියම මෙන්න මෙහෙම මානසිකාරයක් ඇති වුණාලු. මේ මුළු ලෝකයේම සතර පෙර නිමිති දැකලා ආවට පස්සේ බෝසතාණන් වහන්සේ වහන්සේට මේ වදහසක් ගැටුණා. මොකද්ද මේ මුළු ලෝකයේම ඉපදීම ස්වභාව කොට ඇති සත්‍ය, ඉපදීම ස්වභාව කොට ඇති සත්‍ය, ඉපදීම ස්වභාව කොට ඇති දේවල් හොයනවා. ජරාව ස්වභාව කොට ඇති මේ සත්‍ය, ජරාව ස්වභාව කොට ඇති දේවල් හොයනවා. මරණය ස්වභාව කොට ඇති මේ සත්‍ය, මරණය ස්වභාව කොට ඇති දේවල් හොයනවා. ශෝකයේ ස්වභාව කොට ඇති සත්‍ය, ශෝකයේ ස්වභාව කොට ඇති දේවල් හොයනවා. ඒ වගේම කෙලෙසීම ස්වභාව කොට ඇති සත්‍යෝ, කෙලෙසීම ස්වභාව කොට ඇති දේවල් හොයනවා. මොනවද ජාති ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ශෝකයේ ස්වභාව කොට, කෙලෙසීම ස්වභාව කොට ඇති ධර්මය? අඹුදරුව ඉන්නව නම් මේවා ජාති ජරා මරණ කියන ධර්මයේ ස්වභාව කොටයි ඇති ධර්මය. ඒ වගේම කුකුල්ලු, හූරු, එළුවෝ, අස්සයෝ, ගවයෝ, රන්, රෙදි, මුතු, මැණික් කියලා යන්තක් දී තියෙන මේ හැම දෙයක්ම ජාතිය ස්වභාව කොට, දිරණ ස්වභාවය, ව්‍යාධි ස්වභාවය, මැරෙන ස්වභාවය, ශෝක ස්වභාවය, කෙලෙසෙන ස්වභාවයෙන් යුක්තයි. තමනුත් ඉපදෙන ස්වභාවයෙන්, ලෙඩ වෙන ස්වභාවයෙන්, මහල් වෙන ස්වභාවයෙන්, මැරෙන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන ඒ ජාති ජරා මරණ ස්වභාවයෙන් යුක්ත දේවල්ම මේ ලෝකේ අවලිනවා. මේ හිවීමේ තරම් ශ්‍රේෂ්ඨ සෙවීමක් නෙවෙයි. අනේ මම ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය මරණය ශෝකයේ ස්වභාව කොට ඉඳගෙන අද දවසේ ජාතිය ජරා ව්‍යාධි මරණ ස්වභාව කොට ඇති ධර්මයක් මොහොයමින් ඉන්නේ. අනේ මම ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක් ඉඳගෙන අජාතිය වූ ධර්මයක් නොහට ගන්නා වූ ධර්මයක් තියෙන ඇයි ඒක හොයන්නේ නැත්තේ? මම ජරාව ස්වභාව කොට ඇත්තේ ඉඳගෙන ඇයි අජරාවට යන ධර්මයක් හොයන්නේ නැත්තේ? මම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්ත ඉඳගෙන ඇයි අමරණීය ධර්මයක් හොයන්නේ නැත්තේ? ඇයි මම ශෝකයෙන් යුක්ත ඉඳගෙන අශෝක ස්වභාවයෙන් යුක්ත ධර්මයක් හොයන්නේ නැත්තේ? ඇයි මම කෙලෙසින ධර්මතාවයෙන් ඉඳගෙන නික්ලේශී ධර්මයක් හොයන්නේ නැත්තේ? එක නොසොයන්නේ නම් මට සුදුසු නෑ කියලා හිතුණාකො. එහෙම හිතලා ජාතිය ස්වභාව කොට ඇති මම ජාතිය නැති ධර්මතාවයක් හොයනවා. ව්‍යාධිය ස්වභාව කොටම ඇති මම ව්‍යාධිය නැති ධර්මයක් හොයනවා. මරණය ස්වභාව කොට ඇති මම අමරණීය ධර්මයක් හොයනවා කියන අදහසින් පින්වතුනි, කින් කුසල ගවේෂීකින් සත්‍ය ගවේෂී කියන අදහසින් එදා මාලිකාවෙන් එළියට බැහැලා ගියා. මෙහෙම ගිහිල්ලා මුලින්ම ගියා ආලාර කාලාම කියන ඒ කාලේ උගන්නන ඇදුරු පුලියන් වෙත. උන්වහන්සේගේ සංඥා සමාපත්තියක් තිබුණා ආකින් ඡායතනය දක්වා. ඒ ආකින්චායතන දක්වා පින්නක සම්මා සම්මාපත්තිය නොබෝ දිනකින් පූර්ණය කළා. ඒ වෙලාවේදී ආලාර කාලාම කියන ඇදුරුතුමා කියනවා, යම් බඳුද මම ඔබ එබඳුයි, ඔබ බඳුද යම් එබඳුයි මම. ඔබ වගේ අය දකින එක ලේසි නෑ. දැන් අපි දෙන්නම එකතු වෙලා මේ පිරිසට අනුශාසනා කරමු. ඔබත් මගේ ඇදුරු තනතුරේමයි කියලා ඇදුරු වූ ඔහු අතවැසි වූ බෝසතාණන් වහන්සේව ඇදුරු තනතුරේ තිබුවා කියලා පෙන්නනවා. ඒ බුදුරජාණන් වහන්සේ කල්පනා කළාලු මේ ප්‍රතිපදාව ඒකාන්ත නිබ්බිදාව කිනිස විරාගය කිනිස නිරෝධය කිනිස පවතින්නේ නෑ. මං හොයපු විමුක්ති මග මට ලැබෙන්නේ. ඒ පූජා සත්කාර ගරු සම්මාන ප්‍රතික්ෂේප කළ පිළිකූ කළ එතනින් නික්මලා ගියා. ඒටත් වඩා වැඩිතර චිත්ත සමාධියක් ඇති වැඩි ප්‍රඥාවක් ඇති වැඩි කීර්ති ප්‍රසංසාදියක් ඇති තැනක් අහන්ට ලැබුණා. උද්දක කියන රාමයන්ගේ පුතා මේ වගේ ධ්‍යාන ලබාගෙන ඉන්නවා. එතකොට උද්දක රාම පුත්‍රයන් ළඟට ගිහිල්ලා නබෝ දිනකින් නේව සංඥා නා සංඥායතනේ දක්වා ඒ ප්‍රතිපදාව පුබල පූර්ණේ කරගත්තා. උද්දක රාම පුත්‍රයන් ප්‍රකාශ කරනවා ඔබ වගේ සද්බ්‍රහ්මචාරින් වහන්සේ ලැබීම ඉතාම දුර්ලභයි ශ්‍රේෂ්ඨයි. ඔබ යම් බදුද මම එසේ, මම යම් බදුද ඔබ එසේ. මා සතු මේ සියලුම ගෝල පිරිස මේ පිරිවර ඔබ පවර ඔබට පවරන ඔබ අද ඉඳලා මේ සියලුම පිරිසේ ඇදුරුතුමා වෙත්වා කියලා පිරිස පවරලා දුන්නාම ඒ පිරිස විසින් අර ගුරුවරයාට සේම ආලාර කාලා මේ උද්දක රාම පුත්‍රයන්ට සේම නොයේ පිළිය පූජා සත්කාරයන් ගෝසතන වහන්සේ පූජා කරනකොට මේ ප්‍රතිපදාව ඒකාන්තෙන් නිබ්බිදාව කලපිරීම පිණිස නොයලීම පිණිස නිවීම පිණිස පවතින්නේ නැහැ කියලා දැකලා එතනින් නික්මලා ගියා කියලා. මේ විදිහට ගම් නියංගම් දනව සැරිසරමින් ඇවිදින බෝසතාණන් වහන්සේට සිරානේ කියන නියංගමට කරුණා. ඒ නියංගමේ සුදු වැලිතලා තියෙන ලස්සන දියතොට පුරවල තියෙන නේරන්ද කියන ගංගහම් පොරා. ඒ ප්‍රදේශයේ දකිනකොට බෝසතන් වහන්සේගේ හිත බොහෝසේ නැමුණා. හදන් වීර්ය කරන කෙනෙකුට මෙන්න මේ භූමි භාග්‍ය ඉතාම ශ්‍රේෂ්ඨයි, ඉතාම සුදුසුයි කියලා අදහස් වෙලයි භූමිය නතර වුණා. පින්වතුනි, මෙහෙම නතර වුණාම ඒ කාලේ අදහසක් තිබුණා, දෘෂ්ටියක් තිබුණා, සැපයෙන් සැපය අධිගත නොහැකි, දුකකින්ම තමයි සැපයක් අධිගත හැකි. ඒ කියන්නේ සැපයෙන් සැපයක් ලබා ගන්නට බෑ, දුකසේ දුක් විඳලා තමයි සැපයක් උපදව ගන්න ඕනේ කියන දෘෂ්ටියක් තිබුණා පස්වග මහණුන්ට. ඒ අනුව බෝසතාණන් වහන්සේ හික්මුණා. ඒක පෙන්වනවා පින්වතුනි, මහා සියනාග සූත්‍රයක කොටසක් පින්වතුන්ට මේ අවස්ථාවේදී පෙන්වලා දෙන්නම්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන සරියුත් මහරහතන් වහන්සේට අභිජානං එක්කෝ පනායං සාරිපුත්ත චතුරංග සමන්නාගතං බ්‍රහ්මචරියං චත්තං චරිතං. සාරිපුත්ත, මම දන්නවා අංග හතරකින් යුක්ත බ්‍රහ්මචර්යාවේ මම හැසිරුණු බව. පළවෙනි එක මොකද්ද? තපස් කියලා යමක් ලෝකයේ තියෙනවා නම් ඒ තපස් භවයේ පරම තපස්සි බවට මම ගියා. පළවෙනි අංගයේ තමයි මොකද්ද? ලෝකයේ තපස් කියලා යමක් තියෙනවා නම් ඒ තපස් ඇත්තන් අතර මම උග්‍ර තපස්සෙක් වුණා. ඊට පස්සේ පෙන්නනවා රාළු පැවතුම් ඇත්තන් අතර සාරිපුත්ත මම අධිකතර වූ උග්‍රතර වූ රාළු පැවතුම් ඇත්තෙක් වුණා. ඒ වගේම පිළිකුල් කටයුත්තන් අතර පරම පිළිකුල් කටයුත්තෙක් වුණා. ඒ වගේම විවේකී ඇත්තන් අතර උග්‍ර විවේකී ඇත්තෙක්ම වුණා සාරිපුත්ත කියලා පෙන්නනවා. බලමු කොහොමද බෝසතාණන් වහන්සේ ඒ චතුරංග සමන්නාගත වේදීන් තපස්සි භවෙන් රළු පැවතුම් ඇති භවෙන් පිළිකුල් කොටයුතු දේ පිළිකුල් කරන භවෙන් ඉත්තාමතුතුන් විවේක ස්වභාවයෙන් යුක්ත කියන මේ අංග හතරකින් යුක්ත වීර්ය ලෝකේ කිසිවෙකුටත් සමකල නොහැකි, ලෝකයේ කිසිවෙකුටත් අතිදහවණය කළ නොහැකි ආකාරයේ උග්‍ර විදියට මේ ධර්මතා හතරෙන් යුක්ත වුණා කියලා බෝසතාණන් වහන්සේ දේශනා කළා. ඒ ස්වභාවය අද දවසේ අපි ටිකක් සිහි කරමු. ඒ සිහි කරන්නේ වෙනමකුත් නෙමෙයි. අද අපිට මේ ධර්මයේ වටින්නේ නැති වෙලා, ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැති වෙලා. ඔබෙත් මගෙත් ඇස් දෙක පාදන්න මේ ධර්මයේ ලෝකයේ තුල මතු කරන්ට ඒ මහෝත්තමයන් වහන්සේගේ ජීවිතයේ වියදම් කළේ, ජීවිතයේ කැප කළේ මෙන්න මේ ආකාරයට කියන අදහස මොහොතකට හරි ඕගොල්ලන්ට ලබා දෙයිමයි මගේ බලාපොරොත්තු. ඒ නිසයි මම මේ ටික මතක් කරන්නේ. පින්වතුනි, එතකොට බෝසතාණන් වහන්සේ අංග හතරකින් යුක්ත ඒ තපස් බව මෙන්න මේ ආකාරයෙන් කියලා පෙන්වුවා. බෝසතාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි මගේ තපස් බව තපස් ඇත්තන් අතර උග්‍ර තපස්සෙක් කෙනෙක් වුණා. ඒ මම ඉස්සෙල්ලාම කළේ අචේතක වුණා. මේ ලෝකයේ දෘෂ්ටියක් තිබුණ ගිගන්ටයන්ට රිද්දක් වූ අඳිනවන ඒකටත් කැමැත්තක් තිනවා, ඒකටත් තණ්හාවක් තියෙනවා කියන අදහසක් තිබුණා. ඒ නිසා සියලුම ඇඳුම්ද අයින් කළා මම නග්න වුණා. බෝසතාණන් වහන්සේ පෙන්නනවා සියලුම ඇඳුම් අයින් කළා අචේලකෙක් වුණා. මුලින්ම මොකද උනේ? ඇඳුම් ඔක්කොම අයින් කළා, ඇඳුම් නැති අචේලක කෙනෙක් වුණා කියලා පෙන්නනවා. දෙවුනට හල කුල ශිෂ්ටාචාරයත් එක්ක වුණා. කිසිම කුලයක ගරු කරන ආචාර ධර්ම ඔක්කොම අතහැරියා. මොනවද? ආහාර අනුභව කරලා ඉවරලා සම්පූර්ණ අතලෙව කන තපස් ක්‍රමයේ, ඒ කාලේ තපස් ක්‍රමයක් තිබුණා ඒ විදිහට. ඒ ක්‍රමය අනුගමනය කළ ආහාර පාන අරගෙන සම්පූර්ණ අතලෙව කන. ඊට පස්සේ වැසිකිලි කළාම මල මුත්‍ර ටික අතින්ම තමයි පියදාලා දාන්නේ. ස්වාමීන් වහන්සේ ඉන්නයි කියනකොට ඉන්නේ නැහැ, එන්නයි කියනකොට එන්නේ නැහැ, ඉන්නයි කියනකොට ඉන්නේ නැහැ, එන්නයි කියනකොට එන්නේ නැහැ. එතකොට දම් පිළිගන්නන හතරනු දම් පිළිගන්නේ නැහැ. ඒ වගේම ඉස්සෙල්ලාම අග්‍රසස්දානය කියලා යමක් දුන්නොත් ඒක ගන්නෙ නැහැ. බත් හැලියක වැංජනයක මුලින්ම දෙන දේ ගන්නෙ නැහැ. එතකොට දානකට ආරාධනා කළොත් ඒ දානකට ආරාධනා කළ දෙයට යන්නේ නැහැ. කලයක කල කටින් නමල දුන්නු දෙයට ගන්නේ නැහැ. හැලියක හැලියත් එක්ක ගෙනලා බත් දෙදුවොත් ගන්නේ නැහැ. ඒ වගේම gedara elibat indagena bat dunnot ganne naha. එතකොට ඒ දණ්ඩක්ල වේදගෙන බත් දාන පූජා කළොත් ඒක ගන්නේ නැහැ. ඊට පස්සේ දෙන්නේ අනුභව කරන තැනකින් එක්කෙනෙක් නැගිටලා ඇවිල්ලා දම් පූජා කරුවොත් ඒක ගන්නෙ නෑ. ඒ වගේම මොනම විදියකෝ පුරුෂයෙක් ළඟට ගිය ස්ත්‍රියක් විසින් දුන්න දෙයක් ගන්නෙ නෑ. ඒ වගේම දන් දෙන්න එන තැන බල්ලෙක් හිටියොත් බල්ලට ආහාර නොදී දාන්න පිළිගන්නොත් ඒක ගන්නෙ නෑ. මැස්සෝ හිටියොත් දම් පූජා කරන තැන මැස්සන්ට ආහාර නොදී දාන පිළිගන්නොත් ගන්නෑ. ඒක වගේම ගැබිනි මහතාවන් දෙන ආහාර පිළිගන්නේ නැහැ. කිරි භෝමින් ඉන්න අම්මා කෙනෙක් දෙන ආහාර පිළිගන්නේ නැහැ. මොකද ඒ කාලේ උග්‍ර තපස් කෙනෙක් නම් මෙහෙම, කියන්නේ තපස් නම් මෙහෙම තපස් තියෙන්න ඕන කියන දෘෂ්ටියක් තිබුණා. ඒ කියන දෘෂ්ටි ඔක්කොම සම්පූර්ණ කළා. මේ විදිහට ඒ වගේම සුරා කිසිවක් පානය කළේ නැහැ. සුරා විතරක් නෙමෙයි, මල් යුස අපි කියමු පොල් මලෙන් හදන ඒවා, කිතුල් මල් වලින් හදන ඒවා, තල් වලින් හදන ඒවා වගේ ඒ සුරා මල් යුස වලින් හදන පානයන් කිසිවක් පානය කළේ නැහැ. ඒ වගේම පිඩු පිණිස එක ගේකට ගිහිල්ලා එක පිටක් වළඳනවා, ගෙවල් දෙකකට ගිහිල්ලා පිටු දෙකක් වළඳනවා, ගෙවල් තුනකට ගිහිල්ලා පිටු තුනක් වළඳනවා, ගෙවල් හතරකට ගිහිල්ලා පිටු හතරක් වළඳනවා, ගෙවල් පහකට ගිහිල්ලා පිටු පහක් වළඳනවා, ගෙවල් හයකට ගිහිල්ලා පිටු හයක් වළඳනවා, ගෙවල් හතකට ගිහිල්ලා පිටු හතක් වළඳනවා. එතකොට ඒ වගේම එක දවසකට වරක් වළඳනවා, දවස් දෙකකට සැරයක් වළඳනවා, දවස් තුනකට සැරයක් වළඳනවා, දවස් හතරකට සැරයක් එක පිටක් වළඳනවා, දවස් පහකට සැරයක් වළඳනවා, දවස් හයකට සැරයක් තමයි බත් වේලක් වළඳනවා, දවස් හතකට සැරයක් තමයි බත් වේලක් වළඳනවා. මේ වගේ දින 14ක් දක්වා අඩමසකට සැරයක් තමයි එක බත් වේලක් වළඳන්නේ කියන විදිහට බෝසතාණන් වහන්සේ උග්‍ර තපස් ස්වභාවයට පත් වුණා. ඒ වගේම බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? නොයෙක් විදි අමු කොළ විතරක් වළඳන්න ගත්තා. අමු පලා විතරක් වළඳන්න ගත්තා. හරස්ත දෙන ඇල්හාල් විතරක් කැමට ගත්තා. ඌරන්ට දෙන ඌරු ඇල් විතරක් අනුභව කරන්න ගත්තා. ඊට පස්සේ ගස්වල කහට කොළ අනුභව කරන්න ගත්තා. ගස් නැලියන් විතරක් වළඳමින් හිටියා. ඒ වගේම පුරුසහල් විතරක් ආහාරයට ගනිමින් හිටියා. බත්වල පිච්චිච්ච රොස් වෙච්ච හරිය විතරක් වළඳමින් හිටියා. එතකොට වනයේ තියෙන මල් පළවලේ ගෙඩි වළඳමින් හිටියා. ඊගාවට ප්‍රතිපත්තියක් ඇති කරගත මුකුත් නස්වාම් පතිත ඵල. ඒ කියන්නේ ඉදිල වැටෙන ඵල විතරක්ම අනුභව කරනවා කියන තැනකටපත් වෙනවා. ඒ විදිහට ආහාර අනුභව කරමින් බෝසතාණන් වහන්සේ ඊට පස්සේ කාලකදී තන වලින් කරපු ඇඳුමක් හදාගෙන තන වැහැරියක් දරාගෙන හිටියා. ඊට පස්සේ නොඑක ආකාරයේ නූල් වලින් කරපු ඇඳුමක් ඇඳගන්න ගත්තා. ඊට පස්සේ මැරිලා සොහොනේ රෙදි උතල දැම්මහම ඒ මිනි ඔතපු රෙදි වලින් ඇඳුමක් හදාගෙන පරිහරණය කරන්න ගත්තා. එතකොට ගස්වල පතුරු ලී පතුරු එකතු කරලා එකට බැඳලා ඇඳුමක් හදාගෙන ඒක පරිහරණය කළා. ඊට පස්සේ අඳුන් දිවිසමක් ඔය සත්තු එහෙම මරලා ඒ වගේ හම් පරිහරණය කරන්න ගත්තා. ඊට පස්සේ කුසතන වලින් ඇඳුමක් හදාගත්තා. ඊට පස්සේ නිය පොතු ආදී දේ එකතු කරලා හදාගත්තා. ඊට පස්සේ ලෑලි කෑලි වලින් ඇඳුමක් හදාගත්තා. ඊට පස්සේ කෙස් වලින් කරපු කම්බිලි, අස්ලුමින් කළ කම්බිලි, ඒ වගේ බකමුණු පිහාට වලින් කළ කම්බිලි කියලා මේ වගේ නොයෙක් විදිහේ මේ ඇඳුමෙන් ධර්ම සුද්ධියටපත් වෙනවා, මේ ඇඳුමෙන් ධර්ම සුද්ධියටපත් වෙනවා කියලා යමක් තියෙද ඒ විදිහේ ඇඳුම් වර්ග කොහොම ඇඳගන්නවා. ඒ වගේම මම කෙස් රැවුල් ඉදිරියේම කළනේ. බුත්තන් වහන්සේ කෙස් රැවුල් බාන වෙනුවට කළේ මොකද්ද? කෙස් ගහෙන් ගහ ගැලෙව්වා. කෙස් ගහෙන් ගහ උගුල්වල සම්පූර්ණ කෙස් නැති කරා. රැවුල් ගහෙන් ගහ ඉදිරියේව්වා. කෙස් රැවුල් ඔක්කොම අකින්ම උදුරන යෝගී ඉන්නවා කියලා කියනවා. එතකොට ඒ වගේම යම් කිසි කෙනෙක් අසුනක් පැවරුත් ඒ අසුන පිළිකුල් කරනවා. හැම වෙලාවම උඩුකුරුව කාලයක් කළේ උඩුකුරුව නිදාගෙන ඉන්නවා. ඒ වගේම මේ උක්කුටකින් ඉඳගෙන ඉන්නවා. ඒ වගේම වතුරේ දැහැලා දවසට තුන් පාරක් දිහෙ ගිලිලා පිළිසිදු භාවය වෙන්න බලනවා. කටු සම්පූර්ණ කටු ගහපු පුවරුවල නිදා ගන්නවා. කටු ගහපු පුවරුවල සක්මන් කරනවා. එතකොට මෙසේ නම් වැදෑරුම් සිරුර තැවීමේ, පෙලීමේ, හාත්පස තැවීමේ එක්වන් යෙදෙමින් වෙසුණු බව මම දන්නේ සාරිපුත්ත කියලා බුදුජන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්ත මේ මගේ තපස් බවයි කියලා කියනවා. මේ තපස් රැකලා බෝසතාණන් වහන්සේට එදා හිතුණාලු ලෝකේ තපස් කියලා යමක් තියෙනම් මේ තමයි තපස්, මේට එහා තපස් කියලා යමක් නම් තියෙන විදියක් නැහැ කියලා හිතුණා. ඊට පස්සේ පෙන්නනවා සාරිපුත්‍ර එහි මේ මාගේ රළු බවයි, මාගේ මේ ලෝකේ ප්‍රසන්න භාවය ඇති කරගන්න පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ரூபப்புமானோ ரூபப்பிரசன்னோ கோசப்புமானோ கோசப்பிரசன்னோ லூகப்புமானோ லூகப்பிரசன்னோ தம்மப்புமானோ தம்மப்பிரசன்னோ. ඒ කියන්නේ සමහර කෙනෙක් රූපය දැකලා සද්ධා ඇති කරගන්න බයන බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක් වටින කෙනෙක් වෙන්න ඇති කියලා. රූපයේ ප්‍රමාණ යගේ සද්ධාවට. ගෝසප්පමනෝ ගෝසප්පසන්න. අහල අහවල් කෙනාන මේ වගේ ධ්‍යාන තියන අවිඥාව තියන හැකියාව තියනවා කියලා විස්තරයක් අහලා ඇරුණු පමණකින් යාගේ සද්ධා ඇති කරගන්න. ඇසීම යගේ සද්ධාවට ප්‍රමාණයි. ඒක ගෝසප්පමනෝ ගෝසප්පෝ ලෝකප්පමනෝ ලෝකප්‍රසන්න. අනේ අර ආමුදුරු අර කෙනා කැලේක ඉන්නේ සෝනේ ඉන්නේ ඉරිච්ච සිවුරක් දරන්නේ කේ කොංගේ ගෞල් වවාගෙන ඉන්නේ අල්ප ආහාරයක් ගන්න කියලා රළු පැවතුම් කියලා සද්ධාවක් ඇති කරගන්නවා. ලෝකප්පමනෝ ලෝකප්‍රසන්න එයාගේ සද්ධාවට රළු බව ප්‍රමාණයි. තව කෙනෙක් මේ ධර්මයේ මේ විනය මේ ධර්මයේ අර්ථය මේ විනය අර්ථය කියලා ධර්ම විනය දැකලා සද්ධාව ඇති කරගන්න ඔයගේ සද්ධාවද ධර්ම විනය ප්‍රමාණයි. ඉතින් මෙතෙන්දි මම මතක් කරේ ඒ රළු පැවතුම් තියනවා කියලා යම්තා පුද්ගලයෝ ලෝකේ කියයි නම් ඒ රළු පැවතුම් අතර බෝසතාණන් වහන්සේ උග්‍ර රළු පැවතුම් ඇත්තෙක් වුණා කියනවා. සාරිපුත්ත මේ මාගේ රළු බවයි නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලේ හටගත් රජ දැලි සිරුරේ රැස්වල තිබුණා. එතකොට හටගත් පෑලිවල ඇත්තේ වෙයි සාරිපුත්ත නොයෙක් අවුරුදු ගණන් වාච ඇති හටගත් පතුරු ඇති මහත් වූ තිඹුරිකමුවක් යම්සේද සාරිපුත්ත එපරිද්දෙම මගේ සිරුර නොයෙක් අවුරුදු ගණන් වාච ඇති රජ දැලි ඌයේ හටගත් පැලිවල ඇත්තේ වෙයි සාරිපුත්ත ඒ මට මෙබඳු අදහසක් වේ. මම මේ රජස්දලි අතින් කිරිමදින්නේ නම් හෝ අන්‍යව මගේ රජස්දලි කිරිමදින්නේ නම් හෝ යෙහෙකයි මෙසේ මට අදහසක් නොවේ සාරිපුත්ත මේ මගේ රජකුලසයි. ඒ කියන්නේ අපි කියන්නේ පොල් පරාලවගේ කුණකට වගේ මේ ශරීරේ ඕදන්නේ පියදන්නේ පිළිතුදු කරන්නට අවුරුදු ගණන් කුණු තට්ටු බැඳිලා උපමාවක් වෙනවා හොඳට මොහු පුරා ගිය මේරුණු තිඹුරු ගහක පොතු ගැලවෙන්නේ කොහොමද ගැලවිලා තියෙන්නේ කොහොමද ඒ වගේ තථාගතයන් බෝසතාණන් වහන්සේගේ ශරීරයේ කුණු තට්ටු ගැලවිලා කුකුරලා කුකුරලා තට්ටු තට්ටු තැන් තැන් එතකොට කොණ්ඩේ බඳින් නැතුව හැඩපළු ගෙතිලා බොහෝ කාලයක් දත්වල කහට සෙවල බැඳිලා බොහෝ කාලයක් නියපුදු දික් වෙලා මේ වගේ නමුත් ගෝසතන් වහන්සේට හිතෙන්නේ නැහැලු අනේ මේ මගේ රජස් දැලි මේ කුණු කවුරුද අයින් කරනවා නම් කියලා නෙගොද හිතක් හිතුන්නේ නැහැ. මම මේවා අයින් කරන්න ඕන කියන හිතක්වත් හිතුන්නේ නැහැ. සාරිපුත්ත මෙන්න මේකයි මගේ රළු බව ලූක බව කියලා පෙන්නනවා. ඊට පස්සේ ජිගුච්ඡං පරම ජිගුච්ඡෝ හෝමි පිළිකුල් කරන ධර්මයන් අතර ඉතාම පිළිකුල් කරන්නේ කීමේ සාරිපුත්ත එහිදී මේ මාගේ පවට බිය වේ. සාරිපුත්ත කුඩා පණුවන් හෝ කුඩා කුහුම්බන් හෝ නොමැවේවා කියන චේතනාවෙන් ඉතාම සිහියතු හෝම ඉදිරියට යනවා. ඉතාම සිහියතු ආපහු වෙනවා. ඉතාම සිහියතුව අත්පය හකුලනවා දිග අරිනවා කියලා පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි විසම ස්ථාන ගත වූ කුඩා දිය බින්දුවේ පවා මට කරුණා වෙනව සිටියා. අනේ මේ ප්‍රාණීන් දිය බින්දුවේ ප්‍රාණීන් සිටිනා මේ ප්‍රාණීන් නොසෙවි නොදසේවා කියලා ඉතා කුඩා දිය බින්දුව කෙරෙහි මගේ කරුණාව ගතගෙන සිටියා. ඒ තරම් මම පවට බයයි පවට පිළිකුල් කරන්නේ නැතුනා. පාපය පිළිකුල් කරන නාමක ධර්ම පිළිකුල් කරන්නන් අතර මම පරම පිළිකුල් ඇත්තේ කුණා සාරිපුත්ත පිළිපෙන්නවා. ඊගාට බෝසතාණන් වහන්සේ පෙන්නනවා සාරිපුත්ත මේ මාගේ අවිවේකයයි විවේකයත්තන් අතර උතුම්ම විවේකයයි. මං යම් කැලේක වේවා නැහැබක වේවා ඉන්නකොට යම් කිසි වෙලාවකදී දරගෙන යන පුද්ගලයෙක් හෝ වේවා ගවයෝ ගෙන යන පුද්ගලයෙක් වේවා ගොපල්ලෙක් වේවා එහෙම නැත්නම් පසුපාලකෙක් කියන්නේ එල්ලුවෝ ගෝ බැටළුවෝ වගේ අනිත් සත්තු ගෙන යන කෙනෙක් වේවා දර කඩන් යන කෙනෙක් වේවා කැලේ ඇවිදින කෙනෙක් වේවා ඕ දැක්කොත් වහාම ඒ කැලේ වෙන කැලේකට යනවා ඒ බිමින් වෙන බිමකට යනවා ඒ කන්දෙන් වෙන කන්දකට යනවා ඒ තැනතලාවෙන් වෙන තැනතලාවකට යනවා කුමක් නිසාද ඔහු නැවතත් මා නොදකීවා මා ඔහු නොදකිත්වා කියන අදහසෙන් සාරිපුත්ත යම්සේ කැලේ මුවේ පිරිස දැක්කහම කැලෙන් කැලයට ලැහැබෙන් ලැහැබට කන්දෙන් කන්දට මාරුවේද තමාව නොපෙනෙන විදිහට එසේ වූ ආකාරයට මාව කවුරු හරි දැක්කොත් මම ඒ කැලේ අතහැරලා යනවා ලැහැබගිරි දැක්කොත් ඒ ලැහැබ අතහැරලා යනවා කන්දගිරි දැක්කොත් ඒ කන්ද අතහැරලා යනවා මෙතේ උත්කෘෂ්ට වූ විවේකයෙන් යුක්ත වුණා සාරිපුත්ත මේ මගේ අවිවේකයයි කියලා බෝසතාණන් වහන්සේ දෙන්නා වදාළා. සාරිපුත්ත ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඊගාවට එක්තරා කාලෙක ඉත්තාම දිහිසුන කෙලෙස් දුරු නොගල වීතරාගී නොවුණු කෙනෙක් ඒ කැලේකට ඇතුළු වුණොත් කිසි කලකත් නොවින්න ලොමු දැහැගෙන බය වෙන මහ විශාල කැලෑවන් වල මම වාසය කර බව දන්නවා. ඒ කැලේ ඉන්න කාලෙදී ග්‍රීෂ්ම කාලේ එළියට ඇවිල්ලා හුඳටම තැවෙනවා. සීත කාලෙදී අධික සීතලෙන් තැවෙනවා තැවෙනවා හිමේ ඉන්නවා. ඒ සාරිපුත්ත මම ගිනි ගොඩක් ළඟට ගියේ නෑ කියලා බෝසතාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ වගේම සාරිපුත්ත මම සොහොනේ මිනි ඇට එකතු කළ ආසනයක් වනවගෙන මිනි ඇට උඩ සයනය කළ බව දන්නේ. එතකොට මේ විදිහට මිනි ඇට එකතු කළ සයනය කරගෙන ඉන්න බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නොය ගොපල් දරුවෝ කෙල ගහනවලු මුත්‍රා කරනවලු ඇඟට පස් වලින් ගහනවලු නොය කෝට් වරකට කම් ඇතුළට කම් සිදුරු වලට අනිනවලු. නමුත් සාරිපුත්ත එබඳු ඒ අය කෙරෙහි පෞටුසිත මාත්‍රයක්වත් මං ඉපදූ බවක් දන්නේ නැහැ. පෞටුසිත මාත්‍රයක්වත් මං ඉවතේ ඇති කළේ නැහැ. මේ මගේ උපේක්ෂාවයි සාරිපුත්‍රට කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නවා සාරිපුත්‍ර ආහාරයෙන් සුද්ධිය ප්‍රාර්ථනා කරන ලබ්ධ ඇති බමුණෝ දෙබර පල අනුභව කළාම බොහෝ සෙයින් සුද්ධියට නැත්තම් පිරිසිදු බවට පත් වෙනවා කියලා කියනවා නම් ඒ අය දෙබර ගෙලිද කනවා. ඒ වගේ දෙබරෙන් හදපු යුසද පානය කරනවා. දෙබරෙන් හදපු අනිත් කෑම වර්ග කනවා. නමු සාරිපුත්ත මම එකම එක දෙබර ඵලයකින් විතරක් ජීවත් වෙච්ච බව දැනෙනවා. සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් එකල්ලි දෙබර ගෙඩි මේට වඩා ගොඩක් ලොකු ඇති කියලා. නෑ සාරිපුත්ත එදා දෙබර ගෙඩි මේ විදිහටමයි. මම එකට එක දෙබර ඵලයක් ආහාර වශයෙන් ගත් බව දන්නවා. සාරිපුත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ එකම දෙබර ගෙඩියක් ඵලයක් වුණත් ආහාර කොට ඉන්නා වූ මාගේ කය අතිශයින් කුස ස්වභාවයකට පැමිණෙවි. හරියට ආසිතික වැල් පුඩුකක් වගේ කළු වැල් පුඩුකක් වගේ යම්සේද මේ ශරීරයේ ඒ අල්ප ආහාර නිසා මාගේ ශරීරයේ එවන් ස්වභාවයකට පත් වුණා. ඒ වගේම ඔටුගේ පිට යම්සේද නිසීදන මාංශයේ හිඳී ගිහිල්ලා හරියට ඔටුගේ පිටක් වගේ වුණා. ඒ වගේම අල්ප ආහාර භාවයේ නිසා මගේ පොඳු ඇට පෙළ හරියට මේ කුරුඳු වැලක් වගේ උස් පහත් භාවයෙන් යුක්ත වුණා. මේ විදිහට
ඇස් යට ගිල හරියට ගැඹුරු ළිඳක තාරකා එළියක් වැටුනහම යම්සේ පෙනෙනවද? ඒ වගේ මගේ ඇස් යට ගිහිල්ලා ඇස් කුහර ඇතුලේ මේ තාරකා පෙනෙන්න ගත්තා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, කලවලදල අනුභව කරන අය අතර මම එක තන ඇටයක් විතරක් ගලනවා. මුංගට ආහාරට ගැනීමෙන් සුද්ධියේදී කියන බ්‍රාහ්මණයන් අතර මම එක මුංගටයක් විතරක් ගත්තා. සහල්ලටයක් සහල් අනුභව කළාම සුද්ධිය පතනවා කියන සත්‍යයන් අතර මම එක සහල්ලටයක් ගත්තා. එක දෙබර ඇටයක්, එක මුංගටයක්, එක තල ඇටයක්, එක සහල්ලටයක් වළඳලා ඉන්න මගේ ජීව ශරීරයේ සම්පූර්ණ කුසලතා කියලා මතක් කරනවා. මල මුත්‍ර කරන්න ඉඳගනිමේ කියලා හිතනොත් එහිම ඇදගෙන වැටෙනවා. ශරීරයේ අතින් පාය අතින් පිළිමදිනකොට හුමු වෙච්ච රෝම කූප මුල් ගැළවිලා එතනම වැටෙනවා කියලා කියනවා. මේ තරම් දුකින් දපිනුතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕගොල්ලන්ට හිතෙන්නේ නැති එක තලයටයක් එක මුං ඇටයක් වලදල හිටිය කිව්වම එදා තලයට ගොඩක් ලොකු ඇති, එදා මුං ඇට ගොඩක් ලොකු ඇති කියලා. නමුත් එහෙම හිතන්න එපා. අද තියෙන වට්ටම එදා තලයට, අද තියෙන වට්ටමමයි මුන්නේ දෙවියන් වෙනවා. කෙල්ලලා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ මම පව් කාලෙදී බඩ අතගාමී කියලා පිට අතගාම, පිට අතගාමී කියලා බඩ අතගාම. මොකද මේ උදර සිවිය පිටේම ඇලිලා තියෙනවා. සාරිපුත්ත මෙන්න මෙසේ මම මේ පදන් වීර්ය කළ බව තනියෙන් කියලා කියනවා. එතකොට ගෝසතන මහන්සිය මෙන්න මේ විදිහට නුයි විදිහට ඉරියව් වලින් දුෂ්ක්‍රියා දුෂ්කර ක්‍රියාවෙන් නිරත වුණා. මේ ගොඩාක් තියෙනවා, මේ කෙටි කළා ගොඩාක් මතක් කරන්නේ. මෙහෙම පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යංකෝ පණේතං සාරිපුත සම්මා වදමානෝ වදේයේ අසම්මෝස ධම්මෝ අසම්මෝහ ධම්මෝ සත්තෝ සත්තා ලෝකේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානං කම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුසානං මමේව තං සම්මා වදමානෝ වදේයේ අසම්මෝස ධම්මෝ සත්තෝ ලෝකේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුසානං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, නොමුලා ස්වභාව ඇති සත්වයෙක් ලෝකයේ උපන්නේ බොහෝ දිනාට හිත පිණිස, බොහෝ දිනාට සැප පිණිස, බොහෝ දිනාට ලෝට අනුකම්පා පිණිස, දේව මිනිසුන්ට හිත වැඩ පිණිස උපන්නේ යමක උදෙසා කියන්නේ නම් මනාකොට කියන්නේ මා උදෙසාම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නා වදාළා. පින්වතුනි, මෙන්න මේ විදිහට නොයෙක් ආකාරයෙන් දුෂ්කර ක්‍රියාවන් කළා එයින්ද මනුෂ ධර්මයට වඩා ආර්ය භාවය ඇති කිරීම සමඥාන දර්ශනයක් නොලැබූ නිසා ඒ සියලුම උත්සාහයන් අතහැරලා තමන් වහන්සේම එදා පුංචි කාලේ වක්මගුල දවසේදී ප්‍රථම ධ්‍යානයට සමවැදලා හිටපෝ සිහිපත් කළා. මේ මග විය යුතු යා යුතු මග කියලා සිහිපත් කරගෙන අර දුෂ්කරත්වය ආදී ශරීරයට දැනි දුක් දෙන පිළිවතු කම් සැපේ යෙදුල රජමාලිගාවේ වාසය කරපු ඒ පිළිවතු ඔක්කොම අතහැරලා පහු කාලෙදී මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අද වගේ දවසක අනේක ජාති සංසාරං සංධාවිසං අනිබිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනත්නා ගහකාරකං දික්තෝ සී පුනගේ නම් නකාසි සබ්බත්තේ පාසිකා භග්ගා භවතු සංකිතං
විසංඛාරගතං චිත්තං තණ්හානං භයමුච්චකා කියලා බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. මේ ගේ හදන වඩුවන් දැකීමෙන් නොඑක් ජාති දුක්සහගත නොඑක් ජාති වල නැවත නැවත ජීවයෙන් සැරිසරෙමි. මේ ගේ හදන තෘෂ්ණානති වඩුවම දැක්කා. නුඹ නැවත මට ගේ හදන්නේ නැහැ. නුඹේ ගෙහි අවිද්‍යාව නැමති මුදුන් පරාල ටික මම සිඳල දැම්මා. මේ තණ්හාවගේ ක්ෂය බව, තණ්හානම් කයම ජගා, තණ්හාවගේ ක්ෂය බව මම අවබෝධ කරගත්තා කියලා කිම්මතුනි අද වගේ දවසකයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. අර වගේ පාරමිතයි ධර්ම පුරලමි අද වගේ දවසක ඉපදිලා නොයෙක් විදී ප්‍රතිපදාවන්ගෙන් විමුක්ති මාර්ගය හොයලා නොලැබුණු තැන තමන් වහන්සේම මාර්ගය හොයාගෙන අද වගේ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණේ සිහිපත් කරන්න සුදුසුයි අද අපි හැම දෙනාම. පින්වතුනි, අද වගේ දවසක ලෝකයේ පහළ වෙච්ච මහා කාරුණිකෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බෝසතාණන් බුදුරජාණන් වහන්සේට හිතුණලු, මම මේ අවබෝධ කරගත් ධර්මය අතිශය තීක්ෂණයි. පණ්ඩිත වේදනීය පණ්ඩිතයන් විසින්ම දත යුතුයි. කාමයේ වළඳන මේ ලෝකයා කිසි කලක සුවසේ ධර්මය අවබෝධ කරන්නේ නැහැ. මේ ධර්මය මේ ලෝකෙට කියන්න ගියොත් මේ ලෝකය කවදාවත් මේක පිළිගන්නේ නැහැ, මේක තේරුම් ගන්නෙත් නැහැ. මට වෙහෙසක් විතරයි. ඒ නිසා මම ලෝකෙට ධර්මයේ නොදසන්නේ නොදසන්නේ නම් වෙනවයි කියලා හිතුනහම සහම්පති ප්‍රඥයට හිතුනලු, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට ධර්ම දේශනා නොකළොත් මේ ලෝකය විනාශ වෙලා හලු වෙලා යනවා කියලා සත්‍යයන් ප්‍රේමී කරුණානු මහා ප්‍රඥා සාම්පති ප්‍රඥා විලප්ප භාගතුන් වහන්සේට ආරාධනා කළා. තත් භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා, සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා, ධර්මය දැනගන්න පිරිස ලෝකයේ ඇති වෙනවා කියලා. එහෙම ප්‍රඥාගේ ආරාධනා වෙනුත් ඊට තමන් වහන්සේම ලෝකයේ සර්වත්‍ත ඥානෙන් ලෝකයේ දිහා ගලම කොට දැක්ක මේ ලෝකයේ අල්ප රජස්සති මහ රජස්සති පුරුෂයෝ ඉන්නවා. ඒ වගේම නොයෙක් විදිහේ අදහස් ඇති පුද්ගලයන් නොදැක්ක මේ ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා දැකලා ධර්මයේ ලෝකෙට දේශනා කරනවා කියලා අදහස් කරගත්තා. පින්වතුනි, එහෙම ධර්මයේ දේශනා කරන්නට අදහස් කරගත තීරණය කරගත භාගතුන් වහන්සේ ප්‍රථමයෙන් උපසම්පාදනය කරා. එළඹිලා ධර්ම දේශනා කරලා එදා ඉඳලා හැමදාම ධර්ම දේශනා කරන්නට කලින් මහා කරුණාවෙන් ලෝකේ දිහා බලනවා. පින්වතුනි, මොකද්ද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා කියන්නේ? කොහොමද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව? මොන ආකාරයට බුදුරජාණන් වහන්සේ කරුණා සමාපත්තිය ලෝකේ දිහා බලනවා කියලා බැලුවේ? ලෝකයේ කොහොමද බුදු ඇසට පෙනුනේ, කරුණානන්ති ඇසට පෙනුනේ කොහොමද? බොහෝ ආකාරයෙන් බලන්නා වූ භාගවත් බුදුරජාණන් වහන්සේලාගේ කරුණාව මේ සත්‍යයෙන් කෙරෙහි බැස ගන්නවා. කොහොමද? අනේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා ඔබත් නොදකින, මාත් නොදකින ඔබෙත් මගේ ජීවිතේ අපි කවදාවත් නොදැක්ක පැතිකඩක් දකින්න නිසා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපි කෙරෙහි දැසගත්තේ, ලෝකයා කෙරෙහි දැසගත්තේ. බුදුරජාණන් වහන්සේ දැක්කලු මේ මුළු ලෝකයාම හාත්පස ඇවිල ගන්නා ලද්දකයි කියලා දැක්කලු. නොයෙක් විදිහේ කායික ගින්නෙන්, නොයෙක් විදිහේ මානසික ගින්නෙන් හැම වෙලාවෙම උණු වෙච්ච හදවතක්, උණු වෙච්ච සිතක් ඇති, උණු වෙච්ච කයක් ඇති, කකියන සිතක් ඇති, කකියන කයක් ඇති කමකින්මයි, දැවිච්ච ස්වභාවයකින්මයි, කුමන කුමන අරමුණකින් හෝ හිතේ දැවෙන, හිතේ තැවෙන පීඩාවෙන් යුක්ත ස්වභාවයකින්මයි මේ ලෝක සංනිවාසය, ලෝකතම වාසය කරන්නේ කියලා දැක්කලු. හත්පස ඇවිලීගත් මේ ලෝකයාගේ ඇවිලෙන ගින්න නිවන් මාහැර වෙන කෙනෙක් නෑ කියලා දකින්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සත්‍යයෙන් කෙරේ දැස ගන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝක සංනිවාසෙතම උත්සාහවත් නොකටියුත්තේ උත්සාහවත් වෙනවා. යම් ධර්මයක් සඳහා උත්සාහවත් වෙනකොට සැප සැනසිල්ල දෙක තමන් කෙරෙන් ටිකෙන් ටික ඈතට යනවා නම් මෙන්න මේ උත්සාහය නැවැත්තිය යුතුයි. යම් ධර්මයක් උත්සාහවත් වෙනකොට සැප සැනසිල්ල දෙක ළඟා කරනවා නම් මේ උත්සාහය කටයුතුයි. අනේ මේ ලෝකයා උත්සාහවත් විය යුත්තේ උත්සාහවත් නොවේ, උත්සාහවත් නොවේ යුත්තේ උත්සාහවත් වෙනවා නේද? සැප සැනසිල්ල දෙක ළඟට එන්න, ළඟට ගන්න ටිකේ උත්සාහවත් නොවේ, සැප සැනසිල්ල තමන්ගෙන් ඈත් වෙන ප්‍රතිපදාවක යෙදලා ඉන්නවා නේද? අනේ මේ උත්සාහවත් නොවන දෙහි උත්සාහවත් නොවී ඉන්න ලෝකයව ඒ මිත්‍යා උත්සාහයෙන් බේරගන්න මාහැර වෙන කෙනෙක් නැහැ කියලා දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයෙන් කෙරෙහි ගැසගන්නවා කියලා පෙන්නනවා. යම්සේ උදේට පායන හිර ඒකාන්ත කොට බස්නාහිරින් බහින බව ආරම්භ වුණාද, ඉර පෑවේ ඉර බහින බවේ ආරම්භයත් එක්කයි, යම්සේ හත්තක් පොළවේ උඩට එනකොට ඒ හත්ත පස් ටික හත්ත උඩ තියාගෙන යම්සේ පොළවේ උඩට නැගෙන්නේද? බුදුරජාණන් වහන්සේ දැක්කලු මේ ලෝක සංනිවාසෙතම නොනැවතුනේ, මරණයට නික්මුණේය කියලා දැක්කලු. මරණය නොයෙක් විදිහේ කෑ ගහමින්, ගී කියමින්, නටමින්, සතුටු වෙමින්, සිනාසෙමින්, අඬමින්, වැළපෙමින් මරණ පෙරහැරක ඔබත් මමත් යන බව දැක්කා කියලා පෙන්නනවා. මරණ පෙරහැරේ යන ඔබවත් මාවත් දැක්ක බෝසතාණන් බුදුරජාණන් වහන්සේට මේ මරණයට නික්මුණු මාවතෙන් ගොඩගන්න මාහැර වෙන කෙනෙක් නැහැ කියලා දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයෙන් කෙරෙහි දැසගන්නවා කියලා පෙන්නනවා. පින්වතුනි, මේ ලෝකේ මඟ නුමග කියලා තියෙනවා. යම් මාර්ගයක පිළිපන්නහම තමන්ට කායික මානසික සුවේ ලං වෙනවා නම්, සැනසෙල්ල ලං වෙනවා නම්, යම් මාර්ගයක ගියාම කායික මානසික සුවේ දුරු වෙනවා නම්, සැනසෙල්ල නැති වෙනවා නම් මේ මග සහ නොමගයි. නමුත් යම් මාර්ගයක ගියාම සැනසෙල්ල නොලැබේ නම් දුක් දුම්මස් ලැබෙන එබඳු මාර්ගයකට පිළිපන්නේය. තමන්ට අවැඩ පිණිස, අහිත පිණිස පවතින ප්‍රතිපදාවකට පිළිපන්න නේද කියලා දකින මාහැරෙන්ද මේ නොමගට පිළිපන්න අසරණයන්ගේ ඇස් දෙක අසරණයුනේ නොමගින් බේරගන්න වෙන කෙනෙක් නැහැ කියලා දන්නා උදක්නා වූ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයෙන් කෙරෙහි බැස ගන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම බෝසතන් බුදුරජාණන් වහන්සේට පෙනෙනවලු උපනීයති ලෝකෝ අද්දෝ මේ ලෝකය අස්ථීර ගති ඇති මහලු භවෙන් මරණයට පමුණුවලා අස්ථීර වූ ස්වභාවයෙන් යුක්ත පැවැත්මකින් මේ ලෝකය ඉන්නේ කියලා දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයෙන් කෙරෙහි දැස ගන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම මේ ලෝකයේ අනුබිස්සරු කිසිම කෙනෙකුට ඉසුරු බවක් කරන්න බෑ. මගේ දේපොළ මෙසේ වේවා, මගේ වස්තුව මෙසේ වේවා, මගේ දරුවෝ මෙසේ වේවා, මගේ ඥාති මෙසේ වේවා, මගේ ආයුෂ මෙසේ වේවා, මගේ ජීවිතය මෙසේ වේ, කිසිදු දෙයකින් ඉසුරු බවක් වතුරවන්න බෑ. අනේ අනුබිස්සර ස්වභාවයෙන් යුක්තයි නේද මේ ලෝකයේ ජීවිතය. කිසි දෙයක අදි ඉසුරු බවක් මේ ලෝකයට නෑ නේද කියලා දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ කරුණාව සත්‍යයෙන් කෙරෙහි බැස ගන්නවා කියලා පෙන්නනවා. අසත්තුතෝ ලෝකෝ සබ්බං පහය ගමනියං. අනේ මේ ලෝකය සතු යම්තාක් දේසියෙද මේ සියල්ලම අත්හැරලා මේ ලෝකයට යන්න වෙනවා නේද කියලා බුදුරජාණන් වහන්සේට පෙනෙනවලු. එසේ ගතියෙන් යුක්ත ජීවත් වෙන ලෝකයට පිහිට වෙන්න මාහැර වෙන කෙනෙක් නැහැ කියලා දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයන් කෙරෙහි මහා කරුණාව දැස ගන්නවා කියලා පෙන්නනවා. පින්වතුනි, ඔබටත් මටවත් මේ ගති කවදාවත් ඔබ ගැනවත් මා ගැනවත් පෙන්නන්නේ නැහැ. ඒ සසර අපිව සසරින් එතර කරගන්නට ඕනේ කියලා ලෝකේ පහළ වෙච්ච මගේ බුදුහාමුදුරන්ට හැමදාම ඔබවත් මමවත් ඔබෙත් මගේ තැතිනේ ගති පෙවුණ පින්වතුනි සිල්පත් කටයුතුය අද වගේ දවසක අපි ඒක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා ඕනෝ ලෝකෝ අතිත්තෝ තන්නා දාසෝ, මේ ලෝකයට හැමදාම අඩුයි, කිරිල නෑ ජීවිත, අතෘප්ති කරයි ජීවිතය, තෘප්තියක් නෑ මොනම විදියකටවත්, මොනයන් හරි අඩුයි තෘප්තියකින් යුක්තයි, තෘප්තියක් නෑ. ඒ වගේම තණ්හා දාසෝ, තණ්හාවට දාසේ. ගෙදරක වැඩකාරකම් කරන කෙනෙක් දාසේක් හිටියෝ, ගෙදර ස්වාමියා කිව්වොත් ළමයා කඩේට ගිහින් වරක් කියලා කඩේට ගිහින් එයි. ආපු ගවම ඉදලා අරගෙන මේක අතුගාපන් ගොත් අතුගායි. හා දැන් වලම්බි ගන්ටික හෝදපන් කිව්වම හෝදයි. ආ දැන් ගෙදි හෝදපන් කිව්වම අත්තරක් නැහැර වැඩ එකක් දෙකක් තුනක් කරනකොට ඉතුරු එකට දොම්නසක් ඇතු වේ. රෙදි හෝදයි ටිකක් අමනාපෙන් කරයි. ඒක කළ ඉවරම දැන් මේ ටික අතු උදුළු ගන්න තරගොල්ල කිව්වහම කොහොම වැඩ කීපයක් කිව්වොත් ඒ කාන්තිගේ වැඩ කරයිදී ඉන්නේ තරහ වෙලා තමයිද ගහලා ගහලා තියයි. නමුත් පෙමතුනි, ඔබත් මා තණ්හාවට කොච්චර දාසද කියනවා නම් තණ්හාවට කොච්චර වැඩ කිව්වත් අපි තරහ ගන්නෑ. තණ්හ නැති ස්වාමීට එච්චර කී කරු වැඳගෙන වැඩ කරනවා. දැන් අහවල් තැන්ට පලයන් කිව්වහම ඒක එතෙන්ට යනවා. දැන් ගෙදරට මේ බඩුව ගණන් කිව්වම ඒක ගන්නවා. දැන් ඔබ මෙහෙම කරපන් කිව්වම එහෙම කරනවා. මේ ඇඳුම ඇඳපන් කිව්වම ඒ ඇඳුම ගන්නවා. මේ විදියට දැන් මේ රස්සාව කරපන්, ඔය රස්සාවෙන් මෙහෙම වරන්, මේ කෑම කපන්, මේ කෑම හදපන්. හිත කියන 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 දේ කරනවා මිසක කවුද මේ තණ්හාවෙන් දාසය ගැන කලකිරුනේ? හැමදාම වැඳගෙන එහෙයි කිව්වොත් යමක්, දැන් අරමින් හිට ගන්නපන් එහෙයි, දැන් අරමුණට හොඳ කියපන් එහෙයි, දැන් මේ වැඩේ ගන්න එහෙමයි, දැන් මේ හොඳ ඇඳුමක් ගන්න එහෙමයි, දැන් සල්ලි ටිකක් හොඳට ඉතුරු කරපන් හා හොඳයි, දැන් අහවල් ඉතමත් කොහොම හරි ගන්න බලපන්, හරි මම ඒක කරන්න. මේ විදිහට කියන 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 දේ කරනවා මිසක ඒ කියන කියන දේ ගැන ආපහු හැරිලා ඇයි මම මේක මෙහෙම කරන්නේ, මොකටද මෙහෙම කරන්නේ, මෙහෙම කළාම ඇති වාසිය මොකද්ද, නොකොළොත් ඇති පාඩුව මොකද්ද? තන් ස්වාමියා ගැන ඔරෝල නම් බලන්න, තණ්හා නැති ස්වාමියා ගැන එහෙම ඔරෝල රවල බලලා තියෙද ඔගොල්ලෝ කවුරුත් නැහැ. තණ්හා නැති ස්වාමියාට හැමදාම කීකරු වෙච්ච නිසායි ඔබත් මමත් අද මේ අඬමින් වැළපෙමින් සංසාර නැති ගමන එන්නේ කියන එක මතක තබා ගන්න. ඔබත් මමත් අද දවසේදී තාමත් තණ්හාවට දාසියෙක් කියලා දැනගන්න. අනේ මේ විදිහට දන්නා වූ ගන්නා වූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැස ගන්නවලු තණ්හාවට දාසකම් කරන මේ ලෝකයා ඒ දාසභාවයේ මුදවන්ට මාහැර වෙන්න කෙනෙක් නැහැ කියලා දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයෙන් කෙරේ ගැස ගන්නවලු. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ දකිනවලු මේ ලෝකයේම අනාරක්ෂිතයි කියලා. අපි නොඑක් ආකාරයේ රක්ෂණ ආවරණ දාගෙන රක්ෂාවෙන්ද හැදුවත් බුදුරජාණන් වහන්සේ දැක්කලු මේ ලෝකය අනාරක්ෂිතයි. මේ ලෝකයේ කිසිවෙකුටත් රැකවරණයක් නැහැ, රක්ෂාවෙන්ද තැනක් නැහැ. ඕනම තැනක ලෙඩ වෙන්න, මහලු වෙන්න, මැරෙන්න, නිඳා පහත විඳින්න, ගුටි කණ්ඩ ඇනුම් බැනුම් තාඩන පීඩන වලට ඉඩතියේ කිසිම තැනක ආරක්ෂාවක් නැහැ කියලා දැක්කලු. මේ ලෝකය අනාරක්ෂිත වූයේ යයි දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයන් කෙරෙහි දැස ගන්නවා. අනේ මේ ලෝකෙට ආරක්ෂාවක් දෙන්න මාහැර වෙන කෙනෙක් නැ නේද කියලා දන්නා වූ දක්නා වූ මගේ අමාමෑණියන්ගේ කරුණාව මේ සත්‍යයන් කෙරෙහි දැස ගන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම මේ ලෝකෙට ලෝකයා නිස්සරේ රහිතයි, ආචාරවරයෙක් නැ, ඇසුරු කරගෙන වාසය කරන්න සුදුසු කිසිම කෙනෙක් නැහැ ලෝකයට නැහැ. යමෙක් ඇසුරු කිරීම නිසා, යමක් ඇසුරු කරගෙන වාසය කරන නිසා, නින්දා අපහාසයන්ගෙන් බේරෙන්න, රෝග පීඩාදීන් බේරෙන්න, මහලුකමින් බේරෙන්න, මරණයෙන් බේරෙන්න, මේ වගේ දේවල් වලින් බේරලා ගන්න ඇසුරු කරගෙන වාසය කරන්න ඇදුරෙක් නැහැ මේ ලෝකයට කියලා දැක්කලු. ඒ නිසා මේ නිස්සරේ රහිත ලෝකයට නිස්සරේ වෙන්න, ඇසුරු කරගෙන වාසය කරන්න මාහැර වෙන කෙනෙක් නැහැ කියලා දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ලෝකය කෙරෙහි දැක ගන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම මේ ලෝකයා අසරණයි, සරණක් නැහැ. ඒ වගේම මේ ලෝකයා අනාථයි, නාතව කරන ධර්මයක් මේ ලෝකෙ තුල නැහැ. මේ ලෝකයට අනාත්මේ ලෝකයට සනාත වෙන්න මාහැර වෙනම කෙනෙක් නැහැ කියලා දක්නා බුදු ජන මහන්සියගේ මහා කරුණාව පැහැදිලි කරනවා කියලා. මේකේ ගොඩාක් තියෙන කියන්න දෙයක් මට ඉදිරි දහම් කරුණට කියන්න දෙන්නේ. ඒ නිසා මම ඉතාමත්ම කෙටි කරලා අන්තිම ටික මතක් කරන්න. මේ ලෝකයා අන්ධ වුණේ ඇස් නැත්තේ යයි දක්නා වූ බුදුරජාණන් වහන්සේට. මේ ලෝකේට ලෝකයාගේ අන්ධකාරය දුරු කරන්න ඇස් දෙක පාදලා දෙන්න මම හිර වෙනකවුවත් නැහැ කියලා දක්නා වූ දන්නා වූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සත්‍යයන් කෙරෙහි දැස ගන්නවා කියලා පෙන්නනවා. ඒ වගේම මේ ලෝකීය අවිද්‍යාවට පිවිසියේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් යුක්තයි. මේ ලෝකයට ආලෝකය දෙන්න කිසිම කෙනෙක් නැ නේද කියලා දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ සත්‍යය කෙරෙහි දැස ගන්නවා කියලා ධර්මයේ පෙන්නනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අන්තිමට මේ වගේ කරුණු ගොඩාක් තියෙනවා ඕගොල්ලන්ට මගේ අමාමෑණියන්ගේ මහා කරුණා ගුණය ගැන යම් පමණක් රූප හැදීමක් ඇති කරගන්න අනේ මගේ බුදුහාමුදුරෝ මං කෙරෙහි මොන තරම් කාරුණිකද කියලා මොහොතකට හෝ ඔබලන්ට සිහියට නගා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේම පටිසම්භිදා මග්ගේ මහා කරුණා ඥානය අරගෙන පොඩ්ඩක් කියවන්න කියලා මතක් කරනවා. අපි ත්‍රිපිටකයේ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා වචන කිව්වට උඩින් කියනේ වචන ටිකට උද්දෙන් පවතින කරුණා හදවත මොකද්ද කියලා ටිකක් හරි ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ ශාසනය ගැන ඔයගොල්ලන්ට මේට වඩා කැපුමක් එයි කියලා මට හිතෙනවා. මේ ශාසනය විනාශ වෙන්න නොවෙන්නෙකුට ඒක බේරගන්න ඔයගොල්ලෝ උත්සාහවත් වෙන්න මොකක් හරි දෙයක් කරයි කියලා මට හිතෙනවා. ඒ නැතත් ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණා හදවතේ කරුණා ගුණය එක මොහොතකට හරි ඔයගොල්ලන්ට දැනුනොත් ඒ දැනීම ඔයගොල්ලන්ට සසර බොහෝ කාලයක් හිත පිණිස පවතිවි, සැප පිණිස පවතිවි, ඔයගොල්ලන්ට වැඩ පිණිස පවතිවි. සංසාරේ බොහෝ කාලයක් ඔයගොල්ලන්ට ආත්ම සූය පිණිස පවතිවි. මගේ අමාමෑණි වහන්සේගේ කරුණා හදවතේ කරුණා ගුණේ මොහොතකට හරි ඔබට දැනුනොත් කියන එකක් මතක් කරනවා. අනේ මේ විදිහට මහා කරුණාවෙන් ලෝකේ බලන බුදුරජාණන් වහන්සේ අන්තිමටම මෙන්න මෙහෙම හිතනවලු, මම තරණය කළෙමි, ලෝකයා තරණය නොකළේය, මම මිදුනේමි, මේ ලෝකයා නොමිදුනේය, මම දැමුනේමි, දමනය කුණෙමි, මේ ලෝකයා දමනය නොමේය, මම සිසිල් වූයෙමි, මේ ලෝකයා සිසිල් නොයේය, මං අස්වැසුනේමි, මේ ලෝකයා අස් නොවැසුනේය, මම පිරිනිවියෙමි, ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියෙමි, මේ ලෝකයා නොපිරිනිවියේය, ඒකාන්තයෙන්ම මම තරණය කළමි. ලෝකයා තරණය කරවන්නට, ලෝකයා මුදවන්නට, ලෝකයා දමනය කරන්නට, ලෝකයා සිසිල් කරන්නට, ලෝකයා අස්වසාලන්නට, ලෝකයා පිරිනිවාලන්නට මාහර වෙනනම් කෙනෙක් නැත්ත, සමා වෙනනම් සමර්ථයෙක් නැත්තේය, මාහර වෙනනම් කෙනෙක් නැත්තේය දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ ලෝකය කෙරෙහි එළඹ සිටියා කියලා පෙන්නනවා. පින්වතුනි, ඔබ නොදැක්කත්, මම නොදැක්කත්, ඔබට නොපෙනුනත්, මට නොපෙනුනත්, මගේ බුදුහාමුදුරුවෝ අහිංසක අසරණව අනාථ විසෙන ඔබෙත් මගේ ජීවිතය ගැන මේ විදිහට දැකපු හින්දයි අනුකම්පාවෙන් මේ සද්ධර්මයේ ලෝකයේ තුල ප්‍රකාශ කළේ, දේශනා කළේ, තැබුවේ කියන කාරණාවත් මතක් කරනවා. මේ වගේ මහා කරුණාවෙන් යුක්තව, මේ වගේ මහා කරුණාවෙන් යුක්තව අහිංසක ලෝකයාගේ සසර දුක්ගෙන නිවමින් ආයු ඇතිතා පන්සාලිස්වසක් ලෝකාර්ථ චරියාවේ යෙදිලා අද වගේ දවසකම එදා ඒ උපවත්තන නම් මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයන්නේ සල්ගස් දෙකක් යට අසවන පනවන ලද ආසනයේ නැවත නොනැගිටින ආකාරයට ඒකට අපි කියනවා පිරුණු මංචකය කියලා. ඒ පිරුණුවම් මංචකයේ වැඩ හිඳමින් හැම දෙනාගෙන්ම ශාසනය විමතියක් ප්‍රශ්නයක් ගැටුවක් තියෙනවා නම් අහන්න කියලා ප්‍රකාශ කරලා අවසාන වශයෙන් හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදින සම්පාදේත කියලා අන්තිම ප්‍රකාශ වාක්‍ය ප්‍රකාශ කළා ඒ මහා කාරුණික අනුවහන්සේ පිරිනොම් පවදාල පිරිනොතුනේ අද වගේ දවසකයි කියන කතාවක් කරනවා අර වගේ අපරිමිත පාරමී ධර්ම කුරුල බුද්ධත්වයට පත් උනේ අර වගේ දුෂ්කර ක්‍රියාදී නොයෙක් උත්සාහයෙන් යෙදিলা අද වගේ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මම යට කීසේ මහා කරුණාවෙන් සිසිල් වෙච්ච හදවත කිල්ලෝගේ දිහා බලලා ඒ ලෝකයේ සැලසිල්ල උදා කරලා අන්තිම අවවාදයක් අපිට දීලා අද වගේ දවසක පිරිනොම් පෑවා බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල දවසේදී ඒ අමා මෑණියන් වහන්සේට අපගේ නමස්කාරය කරන නමස්කාරය වේවා ජීවිතේ පූජා කරන පූජා වේවා කියලා හඳුනා සාදු කියලා වන්දනා කරනවා පින්වතුනි මේසා මහා කාරුණික අදහසින් උත්සාහය ඒ මහෝත්තමයන් වහන්සේ පිරිනොම් පවදාලා පස්සේ පිරිනොම් පවදාලට පස්සේ මේ ශාසනයේ බර සම්පූර්ණ කරට කමුනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තමන්ට හැකිතාක් ආයු පමණකින් ලෝකාර්ථ කරියා වේදිලා සද්ධර්මයේ නැමති දඬු ඇට පහන ලෝකයේ තබලා මහා සංඝරත්නයේ සද්ධර්මයේ නැමති දඬු ඇට පහන දල්වල කොන අල්ලල දිලා පෙන්වම් පෑවා තථාගතයන් වහන්සේ පෙන්වම් පෑවට පස්සේ ඒ කලන වැටේ ප්‍රථම බර කරට ගඳ වුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ශාසනයේ බර පැමුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිටට ඒ ශාසන භාරධාරී වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ එකතු වෙලා බුද්ධ පරිනිර්වාණය තුන් මාසකට පස්සේ තෙවලාදර සිව්පිලිසින් වියපත් තෙවලාදර කියලා කියන්නේ සූත්‍ර විනය අභිධර්මය කියන මේ ත්‍රිපිටකයේ තෙවලා දහම කියලා කියන තෙවලාදර කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේම කටපාඩමින් දරන මුකේන් දරන ජීවිතෙන් දරන කටපාඩම් තියෙන තෙවලාදර සිව්පිලිසින් වියපත් සිව්පිලිසින් වියපත් කියලා කියන්නේ චතුපටි සංවිදා පාලෙන් කියලා කියන්නේ චතුපටි සංවිදා සීපිසුදියා පිරිසිංගියා පත් හතර ඒ කියන්නේ අර්ථය දන්නවා ධර්මයේ දන්නවා ධර්මයේ අත්පටි සංවිදා ධම්මපටි සංවිදා නිරුක්තිපටි සංවිදා පටිපහනපටි සංවිදා කියන මේ ධර්මතා හතර අර්ථය කියලා මම ඒක කෙටියෙන් කිව්වෝ අර්ථය කියලා කියන්නේ යම් හේතුවක ඵලය යම් හේතුවකට යම් ධර්මයකට අර්ථය කියලා කියනවා සමහරවිට අත්පටි සම්විදා කියලා කියන්නේ යම් ඵලයකට එතකොට ධම්මපටි සම්විදා කියලා කියන්නේ හේතුවකට නිරුක්තිය කියලා කියනවා මේ හේතුව නිසා මේ අර්ථය මේ අර්ථයට මේ හේතුව ධම්මපටි සම්විදා කියලා කියන්නේ හේතුවට අත්පටි සම්විදා කියලා කියන්නේ ඵලයට අපි කියමු අඹ ඇටේට ධම්මපටි සම්විදා එයින් උපදින ගහ ගෙඩි වලට අර්ථය අත්පටි සම්විදා මේ හේතුව නිසා මේ ඵලය හැදෙනවා මේ ඵලයට හේතුව මේකයි කියලා පෙන්වන නුවණට කියනවා නිරුක්තිය කියලා
මේ හේතුවයි මේ ඵලයයි මේ හේතුඵල ධර්ම ඇති වෙන්නේ මෙහෙමයි කියලා පෙන්න නිරුක්තියයි අරඹය තුන තියෙන නෝටිකන පටිභානය කියලා. මේ වගේ අර්ථය දන්නා වූ ධර්මය දන්නා වූ දෙක ගලපන නුවණ වූ නිරුක්තිය දන්නා වූ මේ ධර්මතා තුනම හසුරවන්න දන්නා වූ පටිභානය ඇත්ත වූ ගති හතරට කියන චතුප්පටිසම්භිදා කියලා. මේ වගේ හැකියාව ඇති තේවලතර භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා වහන්සේ එකතු කරගෙන අජාසත් රජුගේ උපකාර ඇතුව ප්‍රථම සංගායනාව පැවැත්වුවා. ඒකෙදී විනයත් විනේ රේඛාකාරී ඛණ්ඩක වශයෙන් එකතු කළ රස කළ පිළිවෙලටත් සූත්‍රයන්ගේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය පුත්තකනිකාය ආදී මේ පස්මහා සංගීතත් ඒ වගේම අභිධර්ම පිටකේ පස්මහා සංගීත අනතුරුවත් සංගායනා කළා තියෙනවා. පිටකම් තියෙන සංගීතං අකන්තු ජින ශ්‍රාවකා මෙසේ ජින ශ්‍රාවකයන් වහන්සේ තුන් පිටකේ සංග්‍රහය සංගායනා කළා කළ ධර්මයේ පිළිවෙලා. එතකොට මේ විදිහට ප්‍රථම ධර්ම සංගායනාව කළා. 500ක් දෙනා වහන්සේලා සම්බන්ධ වෙච්ච නිසා මේ සංගායනාවට නමක් ලැබුණා පංචසතික කන්දකේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මමාන කාලේ, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ, බුදුරජාණන් වහන්සේ සම්මුඛ වූ ශ්‍රාවකයන් වහන්සේලා මහකාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, උපාල මහරහතන් වහන්සේ ආදී තථාගත සම්මුඛ ශ්‍රාවකයන් තෙරුන් වහන්සේලා තථාගතයන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ වැඩ සිටි තෙරුන් වහන්සේලා මේ සංගායනාව කළ නිසා මේ සංගායනාවට නමක් ලැබුණා තේරිය සංගායනාව කියලා. පංචසත්තික කන්දේත් කිව්වා මේ සංගායනාවට නමක් ලැබුණා මොකද්ද? තේරිය සංගායනාව කියලා. මේ සංගායනාව පිළිගත් ඔක්කොටම කිව්වා තේරවාදී කියලා. තේරෙන්නේ මේ සංගායනාව පිළිගත් තේරිය භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කළ සංගායනාව පිළිගත් ඔක්කොටම කිව්වා මොකද්ද? තේරවාදී කියලා. ඊට පස්සේ මේ සංගායනාව කාලා ශාසනය නිර්මල කළා, පිරිසිදුව තබලා ඒ මහෝත්තමයන් වහන්සේලා දිවිසෙන ගිනි කඳන්ෙන් දිවිසිලා පිරිනිවිලා ගියා. නමුත් කලන වැට බොහෝ කාලයක් දුරට යන විදිහට කල්යාණ මිත්‍රෝ මහා සංඝරත්නයට පැවරුවා. ඒ මහා කාරුණිකයන් වහන්සේගෙන් අද වගේ දවසක ඉපදින බුදු වෙලා තිබුණාම පාප ඒ අමා මෑණි මහා කාරුණිකයන් වහන්සේගෙන් පටන් ගත්ත ඒ කලන වැට ශාසන බාරධාරියෝ මහා සංඝයාගේ කර පිටින් මේ විදිහට අඛණ්ඩව අවිච්ඡින්නව ආව අවුරුදු 100ක්. අවුරුදු 100ක් යනකොට වේද රට භික්ෂුන් වහන්සේලා විශාල මහනුවර කෝලාහලයක් ඇති කළා, දුර්මතයක් ඇති කළා. බුදුරජාණන් වහන්සේ අකපෙයි දේශනා කොට වදාළා වූ වස්තුන් 10ක් මේව පරිභෝජනයට කැපයි කියලා. අවුරුදු 100ක් ගිය තැන අකප බුදුරජාණන් වහන්සේ අකපයි කියලා දේශනා කළ වස්තුන් 10ක් මේව භික්ෂූන්ගේ පරිහරණයට කැපයි කියලා අර්බුදයක් ඇති කළා විශාල මහනුවර. මොකද්ද මේ දස අකප වස්තු? කප්පති සිංගලොන කප්පෝ. අංගක ලුණු ටිකක් දාගෙන තියාගෙන යාවකාලීන අනිත් ආහාර එක වළඳන්ට කැපයි කියලා අදහසක් ඇති කරගත්තා. ඒ වගේම කප්පති ගමනන්තර කප්පෝ ආහාර වළඳලා තව ගමනකට ගමකට යන්න තියෙනවා නම් යන්න තියෙනවා කියලා නැවතත් වළඳන්න සුදුසුයි. ඒ වගේම කප්පති දුවංගල කප්පෝ ඉර අවරට ගිහිල්ලා ඉර මුදුන් වෙලා තව අඟල් දෙකක් යනකම් ධානි වළඳන්න පුළුවන් කැපයි කියන අදහසක් ඇති කරගත්තා. කප්පති ආවාස කප්පෝ එකම සීමාවක් තුල ආවාස කීපයක තැන් තැන් වල පොහොය කරන්නට සුදුසුයි කැපයි කියලා අදහසක් ඇති කරගත්තා. කප්පති අනුමතික කප්පෝ ඒ කියන්නේ සීමාවක් තුල අත්පසට නොපැමිණි භික්ෂූන්ගෙන් කැමැත්ත පසුව ගන්නෙමුයි කියලා පෝය කරගන්න කැපයි කියලා අදහසක් ඇති කරගත්තා. කප්පති ආචින්න කප්පෝ ආචාර්යන් වහන්සේලා උපාධ්‍යන් වහන්සේලා උගන්වපු පුරුදු පුහුණු කළ දේ ඒ විදිහටම පිළිගන්න එක කැපයි කියලා ගත්තා. කප්පති අමතින කප්පෝ වළඳලා ඉඳුල් නොවුණු දෙයක් තියෙනම් ඒක නැවත වළඳන්නටත් කැපයි කියලා ගත්තා. කප්පති චලෝගි භාතු ඒ කියන්නේ නොපසනු සුරා පානය කරන්නට ඒ කියන්නේ දැන් රාවගේ මදිනකර අමුලින් තෙලිජ් කියලා අන්න ඒ වගේ දේවල් විත්තුන්ට කැපයි කියලා අදහසක් ඇති කරගත්තා. කප්පති අදසකම් නිසීද නම් දාවලු නැති නිසීදනේ පරිහරණයට කැපයි කියලා කියනවා. කප්පති ජාත රූප රජතා රන්වසු නිලමුදල් පරිහරණය භික්ෂුන්ට කැපයි කියලා අදහසක් ඇති කරගත්තා. මේ වගේ භාග්‍යවතුන් වහන්සේ අකපයි කියලා පෙන්වපු කරුණු 10ක්ම කැපයි කියලා භික්ෂුන් වහන්සේලාට අයිති නෑ කැප නෑ කියලා පෙන්වපු කරුණු 10ම මේ 10 කැපයි කියලා මතයක් ඇති කළා වැදගත් භික්ෂුන් සලා. මේ සිද්ධිය අහලා හරියම සංවේගයට පත්වෙච්ච කාකණ්ඩ බ්‍රාහ්මණ පුත්‍ර යසමහා රහතන් වහන්සේ සෝරෙය වැසි රේවත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දෙන්නම දෙවනම සානවාසී සම්බුත මහරහතන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා ඒ තුන්වම විශාලාවස සබ්බකාමී මහරහතන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා මේ රහතන් වහන්සේලා සංවිස්ත වීරයන් වහන්සේලා සංඝ පීත්‍රුන් වහන්සේලා හැටියට කතා කරගෙන කතිකාවක් කරගෙන එකල්ලි හිටියා විශාලා මහනුවර භික්ෂුන් වහන්සේලා 12000ක් ඒ 12000ක් භික්ෂුන් වහන්සේලා අතරින් තෙවලා දර සිව් පිළිසිලාපත් භික්ෂුන් වහන්සේලා 700ක් තෝරගත්තා. තෙවලා දර කියලා කියන මුළු ත්‍රිපිටකයේම කටපාඩම් තියෙන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අර්ථය පෙන්වන්න පුළුවන් ධර්මය පෙන්වන්න පුළුවන් ධර්මයට අර්ථය අර්ථයට ධර්මය පෙන්වන්න පුළුවන් ඒ ගැළපීමේ හැකියාව තියෙන දේශනීය ප්‍රඥාව තියෙන ඒ සඳහා නුවණ තියෙන භික්ෂුන් වහන්සේලා 700ක් උදව් කරගෙන සුසුනාග පුත්‍ර කාලාශෝක රජු සහාය කරගෙන දෙවනි සංගායනාව පැවැත්වුවා. මේ භික්ෂුන් වහන්සේලා 700ක් එකතු කරගෙන පවත්වපු නිසා මේ සංගායනාවට නම තිබුවා සප්ත සතික ඛණ්ඩකේ කියලා. ඒ තේරිය භික්ෂුන් වහන්සේලා පිළිහිටපු ප්‍රථම ධර්ම සංගායනාව කිසිදු ආකාරයක වෙනසක් කළේ නැතුව ඒ දෙවන සංගායනාව ඒ විදිහටම තිබුවා. විනය තිබූ තැන්වලම තිබුවා, සූත්‍ර තිබූ තැන්වලම තිබුවා, ධර්මයේ තිබූ තැන්වලම තිබුවා. ධර්ම විනය එලෙසින්ම සංගායනා කළා. එක දෙයක් විතරක් කළා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ න්‍යාය පිළිහිටලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උදේනි මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ දේශනා කළ ගෝඨමුක මද්දුර සුභ ආදී සූත්‍ර ටික සංගායනා කළා. ප්‍රථම සංගායනාවත් ඇතුළත් කළා. මෙහෙම අහවලදී සංගායනාවක් වුණා කියලා ප්‍රථම සංගායනාවත් ඇතුළත් කළා. කළා
ශාසනය නිරවුල් කළා, නිරුපද්‍රිත ස්වභාවයට පත් කළා, පිරිසිදු කළා, දෙවන සංගායනාව හමාර කළා. අර දුර්මතයේ බැහැර නොකරන දුර්මත මේ නිවැරදි සංගානාවට එකතු වෙන්න කැමති නැති මේ ධර්ම විනය පිළි නොගන්නා වූ අර අකපයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු වස්තු 10 කැප නැහැ කියන අදහස් තරම් භික්ෂු ටික ඔක්කොම නිරපුවා. භික්ෂුන් වහන්සේලා 10,000 මොහොත විශාලා මහනුවරේ ණය කළා. මේ භික්ෂුන් වහන්සේලාට විශාලා මහනුවර තමන්ට ප්‍රතිපක්ෂ පක්ෂයක් නොලැබුණු නිසා මේගොල්ලෝ අනුක්‍රමයෙන් ගිහිල්ලා කොසඹියට ගියා. කොසඹෑ නුවර ගිහිල්ලා තමන්ට ප්‍රතිපක්ෂ පිරිසක් ලැබලා මේගොල්ලෝ එකතු වෙලා වෙනම නිකායක් පිටවුවා. ඒ නිකායට කිව්වා මහා සාංගික කියලා. ඒ නිකායට කිව්වා මහා සාංගික නිකාය කියලා. ඒ මහා සාංගික නිකායේ නායක හාමුදුරුවෝ කියලා කියන්නේ ප්‍රථම සංගායන දෙවනි සංගායනාව කරන්ට උදව් වෙච්ච සානවාසී රේවත මහරහතන් වහන්සේගේ උපස්ථායක හාමුදුරුවෝ. ආමිසේ සිව්පසිය දීලා කොළඹ වල රවට්ටගෙන තමයි අරගෙන ගියේ. නිස්රේ විදිලවත් හිටියේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා අතර තෙවල අතර එක භික්ෂුවක්වත් ඉඳලා නැහැ. සිව්පිලි සිඹියාපත් එකදු කෙනෙක්වත් ඉඳලා නැහැ අර මහා සාංගික පිරිසේ. එතකොට මේගොල්ලන්ට ඕනේ මුන්නේ මේ මතය එක්ක මේ කාරණා 10 එකතු කරගෙන ප්‍රතිපක්ෂව ඉන්න. මේ අය එකතු වෙලා හදාගත්ත නිකායට නම් කළා මොකද? මහා සාංගික නිකායට. ඔකට තමයි අදම මහායාන කියලා කියන්නේ. පින්වතුනි, ඊට පස්සේ මේගොල්ලෝ වෙනම සංගායනාවක් කළා. ඒකට කිව්වා මහා සංගීතය කියලා. ඒ සංගීතයේදී මුලින්ම ඇතුළත් කරගත්ත අර අකපයි කියපු වස්තු 10 කැපයි කියන එක මුලින්ම ඇතුළත් කරගත්තා. අභිධර්මයේ සම්පූර්ණව ප්‍රතික්ෂේප කළා. සූත්‍ර පිටකේ මහා නිද්දේශය, චුල්ල නිද්දේශය, පටිසම්භිදා මග්ගය, හේටකෝපදේශ, නෙත්‍ය ආදී අතිශය ගැඹුරු කරුණු ගැඹුරු අරු දක්වන සංගියම් පෙළල් අයින් කළා. අයින් කළා අර තේරිය සංගායනාවේ තිබුණු සූත්‍ර වෙන තැන් වලින් තැබ්වා, අනිත් සූත්‍ර තව තැනක තැබ්වා, දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ තිබුණ මජ්ක්‍ධිමනිකායේ දීඝනිකායේ තිබුණ මේ වගේ මහා අවුල් වියවුල් සාගත සංගායනාවක් ඒගොල්ලෝ කරගත්තා. ඔන්න දැන් ඒ කොටසට කිව්වා මොකද්ද? මහා සාංගික නිකායේ මහා සංගීතය. මේ කොටසට කිව්වා මොකද්ද? තේරවාද කියලා. ඒ මහා සාංගික කොටස පහු කාලෙදී පින්වතුනි දෙකට බෙදුණා. ගෝකුලිකහ ඒකබෝහානික කියලා. ඒ මහා සාංගික පම්මේ දෙන්නන්නේ ශාසන ආගමනිය අද දවසේ මේ ශාසනය අපි හැටි මේවා අනිවාර්යෙන් බෞද්ධය දැනගත යුතුයි, දැනගෙන සිටිය යුතුයි. ඊට පස්සේ එහෙනම් අපි මේ ටික දිගටම අහමු. ඊට පස්සේ ඒ මහා සාංගික නිකාය දෙකට බෙදුණ පහු කාලෙදී ගෝකුලිකහ ඒකබෝහානික කියන දෙකට බෙදුණා. ගෝකුලික කියන නිකාය පහු කාලෙදී පඤ්ඤත්තිවාදී බාහුලික කියලා දෙකට බෙදුණා. බාහුලිකය චේතියවාදී කියලා බෙදුණා. මේ වගේ මහා සාංගිකයේ මුල් කරගෙන ආචාර්ය කුල මහා සාංගිකයත් එක්ක ආචාර කුල 6ක් උපන්නා. මහා සාංගිකයන් එක්ක ආචාර කුල 6ක් පහු කාලෙදී මේ මහා සාංගිකයන්ගේ දෘෂ්ටානුගතයට යමින් මහා සාංගිකයන් අනුකරණය කරමින් තේරවාදී දෙකට බෙදුණා.
හැබැයි බෙදුනට මෙතන වෙනසක් තියෙනවා. තේරවාදී කියන්නේ මේගොල්ලෝ බෙදුනට මේ පිටකෙ පිළිගන්නවා. තේරිය වාදයේ පිළිගන්නවා. ඒ කියන්නේ ත්‍රිපිටකෙ පිළිගන්නවා. නමුත් වෙදෙන්නේ මොනවාගේ විනය චූටි කරුණා මොනවාගේ පොඩි පොඩි දේ. මහා සාංගිකයේ පිටකෙම පිළිගන්නේ. ඒක වෙනම එකක්. මේ මහා සාංගිකයත් එක්ක බෙදුන තව පහක් ඔක්කොම ආචාර කුල කීයද? 6. ඊට පස්සේ තේරවාදීය පහු කාලෙදී දෙකට බෙදුණා මහින්සාසක හා වජ්ජිකුත්තක කියලා. තේරවාදී කොටස බෙදුණා මහින්සාසක හා වජ්ජිකුත්තක කියලා. මේ වජ්ජිකුත්තකෙන් පහු කාලෙදී තව කොටසක් බෙදිලා ගියා ධම්මුත්තරිය කියලා. ධම්මුත්තරයෙන් තව කොටසක් බෙදලා ගියා භද්‍රයානක කියලා. භද්‍රයානකෙන් තව කොටසක් බෙදලා ගියා ජන්තාගරික කියලා. ජන්තාගරිකෙන් තව කොටසක් බෙදලා ගියා සම්මිතය කියලා. වජ්ජිපුත්තකේ මුල් කරගෙන තව කොටස් හතරක් බෙදුණා වජ්ජිපුත්තකයේ තුප්පහයි. ඊට පස්සේ මහින්සාසකෙන් මහින්සාසකේ කොටස් දෙකකට බෙදුණා සබ්බත්වාදී ධම්මගුත්ත කියලා කොටස් දෙකකට බෙදුණා මහින්සාසකේ. සබ්බත්වාදීන්ගෙන් පස්සේ කස්සිටික කියලා ආචාර කුලයක් ඇති වුණා. කස්සිටිකෙන් සංගීතික කියලා තව ආචාර කුලයක් ඇති වුණා. සංගීතිකෙන් සුත්තවාදී කියලා ආචාර කුලයක් ඇති වුණා. තේරවාදී පැත්ත බෙදුන කොටස් 12කට තේරවාදී එක්ක කොටස් 12යි තේරවාදීන් පිට වුණ කොටස් 11. තේරවාදී දර්ශනය අඛණ්ඩව නිර්මලව පැවතුණා. අපි ඔක මෙහෙම කිව්වොත් මේ සේනාසනේ භික්ෂුන් වහන්සේ දහස් ගණනක් ඉන්නවා. තේරවාදී කියලා හිතමු. මේ සේනාසනේ තියෙන විනය හේතුවක් හරි ඔක්කොම එක පිටක පිළිගන්න. පුද්ගල දෝෂයක් හරි විනය හේතුවක් මත කලකිරලා මේකෙන් කොටස් දෙකක් එළියට යනවා. මහින්සාසක වජ්ජපුත්ත කියලා අපි එළියට ගිය කොටස් දෙකට නම් කරනවා. නම් මේකේ ඇතුලේ ප්‍රධාන හරියට මුකුත් වෙනවද? මුකුත් වෙන්නේ නැහැ. මේක තේරවාදී නම් මොකද මේක තියෙදි මේකෙන් කොටස් දෙකක් එළියට ගියා. ගිය එක කොටස වජ්ජපුත්තක කියලා අපි කියමු. මේ ගියා වජ්ජපුත්තක මහින්සාසක කියලා කොටස් 32ක් 1000ක් අපි කියමු 2000 32ක් එළියට ගියා කියලා. එළියට ගියාම වජ්ජිපුත්තක කියලා එළියට ගිය කොටස තවත් හතරකට බෙදුණා. ධම්මෝත්‍රිය, භද්‍රයානික, ජන්තාගරික, සම්මිතිය කියලා ඔන්න ඒගොල්ලෝ බෙදලා ගියා. මහින්සාසක කියන කොටස ගත්තා. සබ්බත්වාදී ධම්මගුත්ත කියලා බෙදිලා සබ්බත්වාදීයෙන් කස්සපික සංකීර්තික සුත්තවාදී කියලා බෙදුණා. දැන් මේ කොටස් 11ක්ම එළියට ගියාය බෙදලා බෙදලා ගියා මිසක මේ මුල් එකට මුකුත් තුනේ නැහැ. තේරුණා නේද? ඒ වගේ තේරවාදී කිසිම වෙලාවක දෘෂ්ටියකින් තොරව නිශ්චලව කාය ජීවිත අපේක්ෂාවෙන් පණ වගේ ත්‍රිපිටකය රැකගෙන ජීවත් වුණා. ඒ ඔක්කොම පැවිදිවෙන ඔක්කොම ත්‍රිපිටකය අනිවාර්යෙන් කටපාඩම් කර යුතුයි. ඒ ඇදුරු කුල තිබුණා දීඝ බහනක, මජ්ජම් බහනක, සහිත් බහනක කියලා. මේ ආචාර කුලයේ පහළ වෙන අය ඔක්කොම දීඝ නිකාය කටපාඩම් කර යුතුමයි. මුක පරම්පරාව ගෙනියන මේ ඇදුරු කුලයේ පැවිදි වෙන ඔක්කොම මජ්ජම් නිකාය කටපාඩම් කර යුතුයි. මේ ඇදුරු කුලයේ පැවිදි වෙන ඔක්කොම සහිත් නිකාය කටපාඩම් කළ යුතුයි. මේ විදිහට මේ පරියප්තිය බෙදලා අර මහායානික තේරවාදී ස්වාමීන් වහන්සේලා ජීවිතයෙන් පණමින් හදවතමින් මේ ශාසනය අරගෙන ආවා. මෙහෙම ශාසනය පවතිනකොට මේ කාලේ මෙන්න මෙතන මහා සාංගිකයන්ගේ තේරවාදී ඔක්කොම කුල 18ක් බෙදිලා තියෙනවා. මේකට තියෙනවා 18 ආචාර කුල කියලා කියනවා. 18 ආචාර වාද කියලා නම් කරනවා මේ ශාසනය. 18 ආචාර කුල කියලා 18 ආචාර වාද කියලා නම් කරනවා. මෙහෙම අවුරුදු බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාල අවුරුදු 218ක් යන කාලෙ එනකොට මුළු අධිරජ චක්‍රවර්ති ධර්මාශෝක රජුරෝ පහළ වුණා. ධර්මාශෝක රජුරෝ පහළ වෙනකොට මේ ශාසනයේ ආචාර කුල 18ක් තිබුණා. ඒකෙන් ථේරවාදී ආචාර කුල 12යි. මහා සංඝිකයන්ගේ ආචාර කුල 6යි. ථේරවාදී ආචාර කුලයන් කෙරෙහි සදහසිත ඇති කරගත් ධර්මෝසත රජුරෝ දවසට මස්රම් 500,000 වියදම් කළා මේ ශාසනයට පුද පූජා සත්කාර කරනවා. ඒ කාලේ හිටපු අන්නේ තීර්ථකිය බොහෝ සෙයින් ලාභ සත්කාරයන්ගෙන් පිරෙහෙන්න ගත්තා. පිරිහුණාට පස්සේ ලාභ සත්කාරයෙන් පිරිහුණාට පස්සේ මේගොල්ලෝ කල්පනා කළා ජීවත් වෙන්න විදියක් නැහැ, හොරට සිවුරු දාගෙන මහනුවර ශාසනය තුලට ආවා. අන්නේ තීර්ථක මේ ශාසනයට ආව ධර්මයේ දන්නේ විනය දන්නේ සම්පූර්ණ මේ ශාසනය ඇතුළු මහා අවුල් ජාලාවකට වතුනා. පොහොය කර්ම කරන්න හදනකොට පොහොය කර්ම කරන මැද්දටත් පණිනවා, විනය කර්ම කරන්න හදනකොට විනය කර්ම මැද්දටත් එනවා. ඒව විමසන්න දන්නේ නැහැ, මොකුත් නැහැ. ඒ වෙලාවේදී සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා එකතු වෙලා අපි පොහොය කරන එක නතර කරමුයි කියලා නතර කළා. අශෝක රාමයේ අවුරුදු 7ක් පොය කළේ නැහැ. අවුරුදු 7ක් පොය කළේ නැහැ. මේ බව අහගෙන ලැබලා අශෝක රජුගේ රාජධානී පොය කරන්න යවුවා එක ඇමතියෙක්ව. අව්‍යක්ත මෝඩ ඇමති කෙනෙක් කණ ඇහෙනවත් අඩුයි. මගේ අනෙන් ගිහිල්ලා පොය භික්ෂුන්ට පොය කරවන්න කියන්න කියලා තමයි රජුගේ අනදුන. මෙයාට අහුනේ මගේ අනෙන් පොය කරවන්න නැත්තම් මරන්න කියනවා. ගෙහෙන රජුර කිව්වා පෝය කරන්න කිව්වා. කිව්වහම වික්ෂුන් හසලා පෝය කළේ නැහැ. කළාට පස්සේ කළේ නැහැ කිව්වම රජුර මොකද කරන්නේ? ඉස්සරහට එන්නේ එන්න වික්ෂුන් හන්සගේ බෙල්ල කැපුවා. මෙහෙම බොහෝ වික්ෂුන් හන්සලාගේ බෙල්ල කප 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 යනකොට මේ ඇමති හරි සංවේගයකට පත් වෙලා ඒ වෙලාවේ ධර්මාශෝක රජුරගේ මල්ලි පැවිදිලා හිටිය තිස්ස හාමුදුරු ඊගාව මරන්නේ නැගලා ගාවට තිස්ස හාමුදුරු ඉඳගත්තා. කඩු උසල බලන රජුරුවන්ගේ මල්ලි මරන්න නැත දුවල ගිල්ල මම පොහේ කරන්න බෑ කියපු ගොඩක් දෙනා මැරුව රජතුමනි ඊගාවට ඉන්නේ ඔබාතික මල්ලි මරන්න දෙපාද කියලා. එතකොට තමයි රජුරුව දන්නේ. හරිම සංවේගයට පත්තුලා දුක් වෙලා ඇමතිටත් දැනලා යාටත් දඬුවම් දීලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් සමාවරණ ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේලා ඝාතනය කරන්න නෙවේ, මට ඕනේ මේ ශාසනේ සමගියකට ගන්න මගේ බලයවත් වෙනවා. මේ පොහොය කරවන්නයි මට ඕනේ ස්වාමීනි කියලා වැඳලා සමාව අරගෙන අනේ ස්වාමීනි මේ ශාසනේ නිරවුල් කරන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී කිව්වා අභෝගංග පර්වතේ වැඩ ඉන්න මොග්ගලී පුත්‍ර තිස්ස කියලා මහරහතන් වහන්සේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා කටයුත්ත නොකටයුත්ත විමසන්න කිව්වා. උන්වහන්සේ තමයි මේ කාලේ ශාසන භාරත හරින වහන්සේ කිව්වා. ඒ පාර අභෝගංග පර්වතේ වැඩ හිටපු මොග්ගලී පුත්‍ර මහරහතන් වහන්සේ වැඩමවලා ස්වාමීනි මේ ශාසනයේ දර්ශනය මොකද්ද, මේ ශාසනයේ සමය මොකද්ද, අපේ ශාස්ත්‍රවාදික දර්ශනය මොකද්ද කියලා ධර්මාශෝක රජු කිටින් ඉගෙන ගත්තා. ඉගෙනගෙන භික්ෂු මහතුලා ඔක්කොම කැදෙව්වා ඔබගේ ශාස්ත්‍රවාදික දර්ශනය මොකද්ද කියලා. සකයා සපයා කියන්න බැරි විච ඔක්කොගම සිවුරු ගලවලා සුදුරෙදි අඳලා අයින් කෙරුවා. 60,000 හරියටම තීර්ථකෙ විතර තෝරලා අයින් කෙරුවා කියලා 60,000 තීර්ථකෙ අයින් කළා. අයින් කළාට පස්සේ එළඹෙන පොය දවසේ 60,000 දෙනා වහන්සේ අශෝකාරාමයේ පොය කළා. ඊට පස්සේ පින්වතුනි ථේරවාදීන් බෙදිලා ගිය නමුත් ථේරවාදී පිටකේම පිළිගන්න ථේරවාදීන් බෙදිලා ගිය තව 11 කුලයක් තිබුණානේ. ඒ අයගේ නොයෙක් දෘෂ්ටි තිබුණා. අපි කියමු පොඩි පොඩි අදහස් මතයි බෙදුනේ. උදාහරණයක් ඇටියට වජ්ජිපුත්තක වගේ අයට තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රවල කොටස් වර්ධව අරගෙන ව්‍යංජන ඡායම් අර්ථ අරගෙන ඒ කියන්නේ අත්ථිත අත්ථි භික්ඛවේ අත්ථිතාය පටිපන්න පුද්ගලෝ මහණෙනි ආත්මසූයේ පිණිස පිළිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ තමන්ගේ මෙලව පරලෝ දෙකට කැමති වැඩ කරගන්න පුද්ගලයෙක් ඉන්නවා කියන කෙටි අදහස මිසක ආත්මය ගැන කියන්නේ නෙවෙයි. නමුත් මේ වජ්ජිපුත්තකල මේක වර්ධව අරගෙන අත්තිවික්කවේ අත්තිහිතය පටුපන්න වූ පුද්ගලෝ ආත්මසූයේ පිණිස පිළිපන්න පුද්ගලයන් වගේ ඒකාන්තේ ආත්මයක් ඇති නේද? පුද්ගලයෙක් ඇති නේද කියන දෘෂ්ටියක් ඇති කරගන්න. ඉතින් මේ වගේ මේ 11 ඇදුරු කුලයේ ඇතිවිච්ච දෘෂ්ටි මතනය කරන්ඩ මොග්ගලිපුත්ත මහ රහතන් වහන්සේ අභිධර්ම පිටකේ කතාවත් උප කරන කියලා ප්‍රකරණයක් වෙන සම්පූර්ණ දෘෂ්ටි මතනය කරන්ඩ හදපුවා. අහන කෙනෙකුගේ දෘෂ්ටියක් තියෙනවා මේ විදිහට මේ දෘෂ්ටියව මේ විදිහට මේක විසර්ජනය කරන්න මතනය කරන්න කියලා කියනවා. මෙන්න මේ විදිහේ හැකියාවක් ඇති බෞද්ධ වහන්සේ නමක් තමයි මොග්ගලිපුත්ත මහ රහතන් වහන්සේ. ඊට පස්සේ මොග්ගලිපුත්ත මහ රහතන් වහන්සේ මොකද කළේ? තෙවල අදර සිව් පිළිස ව්‍යාපත් භික්ෂුන් වහන්සේලා 1000 දෙනා එකතු කරගෙන ධර්මාශෝක රජුට සහාය කරගෙන තුන්වෙනි සංගායනාව කළා. පවත්වල මිත්‍යා දෘෂ්ටි දුරු වෙන විදිහට කතාවත් උපකරණයත් හදලා තේරවාදීම විදලාපු මිත්‍යා දෘෂ්ටි වලට දැහැමිව උත්තර සපයලා අර ප්‍රථම සංගීතියෙන් සංගීති වෙච්ච ද්විතීයික සංගීතියෙන් සංගීති වෙච්ච ඒ සියලුම ධර්මතා එලෙසින්ම පිළිසිදුවම තබලා එකක් විතරක් කළා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ න්‍යාය ධර්මයේ පිළිහෙටලා වර්තමාන වජ්ජිපුත්තක සම්මිතිය ආදී භික්ෂුන්ගේ දෘෂ්ටි මතනය කිරීමට විවෘත කළ විවරණය කළ විසර්ජනය කළ කතාවත් රූපකරණය මේ සංගීතයට ඇතුළත් කළා. විනය පිටකයේ චුල්ලවග්ගයේ 11 දෙලස්වෙනි ඛණ්ඩක හැටියට ප්‍රථම සංගීතය ද්විතීය සංගීතය සංගායනා කළා. තෘතීය සංගායනාව සංගීතුනේ නැහැ හතරවෙනියක් නොතිබුණු නිසා. ඉතින් මෙන්න මේ විදිහට ධර්මාශෝක රජුගේ කාලයට එනකොට තුන්වෙනි සංගායනාව කළා. ඇති වෙන නොයෙක් මතවලට දෘෂ්ටිවලට උත්තර සපයන විදිහට කතාවත් උපකරණයත් හදලා මහා කාශ්‍යප මොග්ගලිපුත්ත මහ රහතන් වහන්සේ මුල් කාරණාව කරගෙන දහසක් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කළ මේ තුන්වෙනි සංගායනාව සහස්ස සතික ඛණ්ඩකේ කියලා දක්වනවා. මේ තුන්වෙනි සංගායනාවෙන් පස්සේ අර 11 කුලයන් අතරින් යම් යම් ආචාරවාද බෙදී සිටිය බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. නමුත් ඒ බෙදුනත් අර තේරවාදීන් බෙදලා ගිය 11 කුලයන් අතර විනා තේරවාදී අඛණ්ඩව පිරිසිදුව නිර්මලව පැවතුණා. ඒ ධර්මාශෝක රජුරෝ මොග්ගලිපුත්ත මහ රහතන් වහන්සේ මුල් කාරණාව කරගෙන ශාසන සෝදනය කළා. ශාසනය පෙරලා නිර්මත් දුර්මත විද්වංසනය කළා, අයින් කළා. බබලන මාණික්කයක් මෙන් පිරිසිදු කරගත ධර්ම විනයයි ධර්මාශෝක රජුරෝ මේක රටවලට බෙදලා යවුවේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ඒ ධර්ම පිටකය අරගෙන අපේ රටට ආවේ. අපිට තේරවාදී බුදුදහම
පිරිසිදු තේරවාදී දර්ශනය අපිට උරුම වුණේ ඔන්න ඔහොමයි පිළිගත්තේ. මේ විදිහට ආප මේ තේරවාදී බෞද්ධ දර්ශනය ඒ කාලේ ඉඳලා දිවි දෙවන්නේ කොට ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අදහස දන්න නිසා මහා කරුණා කාරුණිකයන් වහන්සේගේ මහා කරුණාවේ අදහස දන්න නිසා ඒ මහෝත්තමයන් වහන්සේට ඕනේ වුණේ මේ අහිංසක ලෝකයට පිහිට වෙන්න ඕනේ බව දන්න නිසා ඒ බව කරන්න පුළුවන් කිදීමේ හැකියාව තියෙන මේ පරියප්තිය තුල මේ තේරවාදී දර්ශනයේ ගුණ වල තියෙන මේ ත්‍රිපිටකය තුල කියලා දන්න නිසා හදවත වගේ පණ වගේ මේ ශාසනය රැකගෙන ආවා එළදාම රැකගෙන ආවා මුක පරම්පරාව මේ මෙවිලා අවුරුදු 460 ගානක් විතර යනකොට එන්නේ මේ මිනිස්සු සද්ධාවෙන් පිළිහෙන්න සීලෙන් පිළිහෙන්න සමාධියෙන් පිළිහෙන්න ප්‍රඥාවෙන් ටික ටික පිළිහෙන්න ගත්තා. මේ ඇගේ ධාරණ ශක්තිය එන්නේ හීන වෙන බව අඩු වෙන බව දැක්කා. දැකලා මේ ශාසනය මෙහෙම ගියොත් කෙල නොපවතින නිසා පරියප්තිය නොපවතින නිසා මේ තේරිය දර්ශනේ පොත්පත්වල ලියලා තබන්නට තේරිය දර්ශනයට තථාගත දර්ශනයට තථාගත භාසිතේ මුඛ පරම්පරාවෙන් ගෙනියන්ට හැකියාවක් නැහැ. පුද්ගල ආධ්‍යාත්මික පරිහිම මත ධාරණ ශක්තිය අඩුයි. එන්නේ තවදුරටත් නිර්මලව ගෙනියන්න බැරි බව දැක්ක නිසා අවුරුදු 460 ගානක් යද්දි බලකම් රජුගේ කාලේ මේ පිටකේ පොත්පත්වලට දැන් පිටකයට මුකුත් කරන්න බෑ. පැහැදිලිම පිරිසිදු විදිහටම අකණ්ඩ වැවිල ලියවුණා. ලියවිච්ච පෙළදහමේ අර්ථය තේරුම් ගන්න බැරුව පහු කාලෙදී එක එක්කෙනා වෙන වෙන අදහස් ප්‍රකාශ කළා, වෙන වෙන දෘෂ්ටි ප්‍රකාශ කළා. අටුවාවල් ලිව්වා, ටීකාවල් ලිව්වා, ටිප්පණි ලිව්වා, මොයෙක් පොත්පත් ලිව්වා කළා. නොයෙක් මිශ්‍ර අදහස් ලෝකයා කරත්වා පිටකයේ එහෙමම සීල් වෙලා තිබ්බා වගේ තේරිය දර්ශනය පිළිසිදුවම පිටක ගත වුණා. පිටකෙට ඕනනම් ගාන මුකුත් කරන්න බෑ. කලේ නෑ. මොකද එතෙන්ට එන්න ගම්ම නිර්මලව ඇවිල්ලා තවදුරටත් ගෙනියන්න බැරි වෙන නිසා නෙටලි. ඔන්න තේරවාදී දර්ශනය කියලා කියන්නේ තේරිය දර්ශනය කියලා කියන්න තියෙන මේ පිටකෙට නම. මේ පිටකය ග්‍රන්ථ අරුණාට පස්සේ මේ ශාසනයට නොයෙක් විදිහේ විෂම බලපෑම් ආපු යුගවල තිබුණා. සමහර විටක ස්වාමීන් වහන්සේලා තිවුරු කලවලා රෙදි ඇඳගෙන ඒත් මේ ත්‍රිපිටකයේ ගල්ලෙන් වල ගුහාවල් වල ගල් බෙනාස්සේ හංග පරිසම් කර බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. මහා සංඝරත්නය කළ සේවයෙන් මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ස්වාමීන් වහන්සේ නමකගේ ජීවිතයක ඇති වෙන පෞද්ගලික පොඩි වැරද්දක් නිසා සමාහිත උගුරුන් ශාසනයකටම බයිනවා. එක අඩුපාඩුවක් නිසා දොස් කියනවා. හාමුදුරුව අසංවරයි කියනවා. ඉතින් එකක් මතක තබා ගන්න. ඔබ අද බණපදයක් ඉගෙන ගන්නේ නම් ඒ ඉගෙන ගන්න හැම බණපදයකටම ඒ අසංවර හාමුදුරුව දායක වෙලා තියෙනවා කියලා. ඔබ ඉගෙන ගන්න හැම බණපදයකම කටම දුස්සීලේ හැම හාමුදුරුවක් අත ගහලා තියෙනවා කියලා දකින්න. මේ පිටකේ මේ පරියප්තිය රැකගෙන ආවේ පොත්පත්වල ලියවුණු දවසේ රහතන් වහන්සේලාම නෙවෙයි. රහතන් වහන්සේලාට වැඩෙන්නේ නැති පෞද්ගලික ගුණ දෝෂ තිබුණත් ඕගොල්ලන්ට සසර දුකින් ඈතර වෙන පණිවිඩය උන්වහන්සේලාට ලෙහෙල දෙන්න බැරි වෙන්න ඇති. නමුත් ලෙහා ගන්න පුළුවන් කෙනෙක් හම්බ වෙනකම්, කෙනෙක් බිහි වෙනකම්, කෙනෙක් පහළ වෙනකම්, කෙනෙක් අර්ථ හොයා ගන්නකම් මේ පණිවිඩයේ ලෝකයේ තුල පවත්කගෙන යන උන්වහන්සේලා උත්සාහවත් වුණා කියන එකත් මතක් කරනවා. අදටත් ඒ උත්සාහය උත්සාහවත් වෙනවා කියන එකත් මතක් කරනවා. මේ විදියට මේ ථේරවාදී දර්ශනය අරගෙන ආවා ඇවිල්ලා තියෙනවා මහා විහාරයේ ආරම්භ මහා විහාර වංශයේ ආරම්භයේ තියෙනවා. නමුත් මෙතනදී වර්තමානයේ විවසිය යුතු කරුණක් තියෙනවා. මේක කිව්වොත් මට සමහරට බලන්නේ නමුත් මම කිය යුතුයි. කියලා දැනුවත් වෙලා බයින එකත් වටිනවා. මොකද එතකොට විමසන අයත් එක්කෙනෙක් හරි ඉන්නවනේ. අද අපි බොහෝ වෙලාවට හිතන්නේ ථේරවාදී බෞද්ධ දර්ශනයත් මහා විහාර වංශීය දර්ශනයත් කියන්නේ මේ දෙකම එකක් කියලා. නමුත් ථේරවාදී බෞද්ධ දර්ශනයත් මහා විහාර වංශීය දර්ශනයත් කියන මේ දර්ශන දෙකම දෙකක්ද එකක්ද? විමසන බලන සුදුසුයි. එකක් කියනවා නම් එකක් කියන්න හේතු කියන්න ඕනේ. දෙකක් කියනවා නම් දෙකක් කියන්න හේතු කියන්න ඕනේ. කිසි ඕන කෙනෙකුට වචන කියන්න පුළුවන් නම් වචනේ සහේතුක වෙන්න ඕනේ. කෙනෙකුට එහෙම නෙමෙයි එහෙම වෙන්න බෑ. නැත්තම් එහෙම වෙන්නේ නැත්තේ මේ නිසා කියන හේතු කියන්න ඕනේ නේද? නමුත් මම පොඩ්ඩක් මතක් කරන්න සහේතුක මෙතනදී මම ථේරවාදී දර්ශනයයි මහාවිහාර දර්ශනයයි දෙකක් කියලා කිව්වා කියලා මට බය නෙපා. නමුත් එකක්ද දෙකක්ද කියන එක ඕගොල්ලෝ විමසන්න නුවණ තියෙන අය විමසන්න. මම ඒකට ඔයගොල්ලන්ට දත්ත ටිකක් දෙන්නම්. අපි කියමු අද මේ ශාසනයේ මේ ස්වභාවයට පත් වෙන්නටත් හේතුව මෙන්න මේක වෙලා. මහාවිහාර වංශීය දර්ශනය කියලා කියන්නේ මොකක්ද? මහාවිහාර වංශීය දර්ශනය කියලා කියන්නේ අපි කෙටියෙන් ගත්තොත් චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේ ස්පර්ශ ආයතන හය බලාගෙන ලෝකෝත්තර චිත්තචෛතසික ධර්ම උපදින්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හය කිසි කලකත් ලෝකෝත්තර මාර්ග සිත්වත් ඵල සිත්වත් පච්චු මේ කිසිම සිතක් උපදින්නේ නැහැ. ලෞකික කුසල සිත් වලින් විදර්ශනා ඥාන ටික වැඩෙනවා විතරයි. එහෙම විදර්ශනා ඥාන වැඩුණාම අනිමිත්ත ශුන්‍ය තප්පනහිත කියන හිස් බව අරමුණු කරගෙන කිසිම දෙයක් නැති හිස් බව අරමුණු කරගෙන නිමිති නැති බව අරමුණු කරගෙන අවස්ථාවට මාර්ග සිත් ඉපදිනවා. මාර්ග සිත් ඉපදලා ශණයක්වත් යන්න කලින් ඵල සිත් ඉපදිනවා නිවන දකින්න. ඔන්න නිවන කියන්නේ මේ අවස්ථාවට දකින්නේක ඊට පස්සේ ක්‍රියාසිට වලින් මේ ස්පර්ශ ආයතන හයේ රහතන් වහන්සේ ජීවත් වෙනවා. කියන මෙන්න මේ දර්ශනය තමයි මොකද්ද? මහා විහාර වංශීය දර්ශනය. ඔය ඇසුරු කරගෙන ඔය සනාත කරගෙන ඔය පාදක කරගෙන ඔය කර්ණාටික පැහැදිලි කරන්න අටුවාලිය විලා තියෙනවා, ටීකාලිය විලා තියෙනවා, ටිප්පණි විලා තියෙයි. ඒ වගේම අභිධර්ම චන්ද්‍රිකා, අභිධර්ම ප්‍රදීපිකා, අභිධර්ම මාර්ග, අභිධර්ම සංග්‍රහය කියලා මූලාශ්‍ර ග්‍රන්ථ තියෙයි. මේ සියල්ලම තියෙන මේ දර්ශනේ මූල කාරණාව කරගෙන ඕන විද්‍යුතෙක් ඉන්නවනම් විමර්ශනය කරන්න. කවුරු හරි කියනවා නම් මට පෙන්වන්න මේක ඔබ වහන්සේ කියන මොහොනම කෙනෙකුට ඒ තැන් ඇදලා මම පෙන්නන්න. හොඳයි බලමු ථේරවාදී බෞද්ධ දර්ශනේ ථේරීය දර්ශනය කියලා කියන්නේ මොකක්ද කියලා. මේ ත්‍රිපිටකයේ මේ මගේ අතේ තියෙන ත්‍රිපිටක පොත් වහන්සේ තුල කැමති කෙනෙක් පෙන්වන්න ඔය කියපු දර්ශනේ තියෙනවද කියලා. මේ ත්‍රිපිටකයේ තියෙන්නේ කොහොමද? ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දකින්න කමට සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ ත්‍රිපිටකයෙන් පෙන්න ස්පර්ශ ආයතන හය ඇයි හය ඇත්ත ඇති හැටි දැකීම සම්මාදිට්ඨි. ඕනනම් ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රයේ බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් වික්‍රේ යථා භූතම් භජාමා රූප
රූපං යතහූත රූපා යතහූතං පජානාති චක්කු විඥාන යතහූතං පජානාති චක්කු සම්පස්සං යතහූතං පජානාති චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තම්පි යතහූතං පජානාති සාසෝති සම්මාදිට්ඨි ඇත්ත ඇත්තේ දෙකම තියෙන ඒ යෝගී සම්මාදිට්ඨියයි තස්ස සංකප්පෝ සම්මා සංකප්පෝ තස්ස වායමෝ සම්මා වායම තස්ස සති ධර්ම සති ඒ ඇහැරූප චක්කු විඥාන ඇත්ත ඇත්තේ දැකීමක් තියෙන සම්මා දිට්ඨිය ඒ ඇත්ත දැකීම හේතන බවක් තියෙන සම්මා සංකප්පය ඒ සඳහා යම් 100ක් තිය උත්සාහයක් 100ක් තියෙන වායම සති ස්පර්ශ ආයතන 6 ඇත්ත පෙන්වන මම පහුගිය කාලේ මතක් කළා කිංසකෝපම සූත්‍රයේ සියුම් මන්සලක නගර හිමියෙක් ඉන්නවා මේ දොරටු හය හරහා ඌපරිදි නව වචනේ නගර හිමියන්ට පවර්ලා දෙනවා ඌපරිදි වචනේ පවර්ලා දෙනවා කියලා කියන්නේ නිවරට නම ආමගේ මාපක යනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාණ මාර්ගයට නම කියන්නේ ආයතනේ ඇත්ත ඇති හැටි පවර්ලා දෙන නුවරට ආර්ය ශ්‍රාණ මාර්ගය කියන්නේ ඊට පස්සේ තව කාට හරි ඕන නම් බලන්න අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඛණ්ඩ විභංගයේ නාම ධර්ම උගන්වන අපරේණ බහුවිදු සංඛාර ඛණ්ඩෝ අපරේණ බහුවිදු වේදනා ඛණ්ඩෝ සංඥා ඛණ්ඩෝ විඥාන ඛණ්ඩෝ කියලා පෙන්වන පරයයන් බලන්න එයා හොඳට පැහැදිලිව පෙන්වනවා චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදනා කාමවචර රූපවචර අරූපවචර අපරියපන්නා කියලා ඕගලන්ට නොතේරෙයි මං කියන දේ. නමුත් ලෝකේ මේ නෙමෙයි ලෝකේ ආකිරෝලේ කර යම් කෙනෙක් විමසිය හැකි කෙනෙක් ඉන්නවා නම් එයාට දත්ත ටිකක් මම මේ දෙන්නේ. ඊට පස්සේ බලන්න අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ධම්ම ආදී විභංගේ භූමි වශයෙන් බෙදලා තියෙනවා. අනඤ්ඤ තඤ්ඤ සාමිති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතාව ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියෝ කාම ධාතු යෙදේ. මෙන්න මේ අනුව කෙටියෙන් ගත්තාම සමස්තයක් ථේරවාදී බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි දැකලා ස්පර්ශ ආයතන 6 කලකිරිලා ස්පර්ශ ආයතන 6 මිදිලා නොයලිලා ස්පර්ශ ආයතන 6 මිදිලා පවතින මනසක් හදා ගන්න හැටි උගන්වන එකටයි ථේරවාදී දර්ශනය කියලා කියන්නේ. මහාවිහාර දර්ශනය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ ක්‍රියාසිත් වලින් ජීවත් වෙන අවස්ථාවට නිවන ආරම්භ කර ගන්නවා කියන එකයි. එතකොට අපි අටුවා මතය කියන්නේ ථේරවාදී දර්ශනය කියන්නේ ත්‍රිපිටකය පිළිගත් ත්‍රිපිටකය ගරු කරගත් දර්ශනයක් මතය. ථේරිය දර්ශනය කියලා කියන්නේ ථේරවාදී දර්ශනය කියලා කියන්නේ මොකද්ද? ත්‍රිපිටකයේ ගුරු කරගත් ත්‍රිපිටකයේ ගරු කරගත් දර්ශනයක් මතය. වර්තමාන අතීත නෙමේ වර්තමාන මහවිහාරීය වංශීය දර්ශනය කියලා කියන්නේ අටුවාව ගරු කරගත් අටුවාව ගුරු කරගත් දර්ශනයක් මතය. ඒ දර්ශන දෙකේ ප්‍රථම කියන්නේ පළවෙනි ප්‍රධානතම හදවත වගේ වෙනස්කම් දෙකයි මම මතක් කරන්නේ. කින්තුනේ මම මේ කිව්වා ඕගොල්ලෝ මට බයි එපා මේ හාමුදුරු මෙච්චර කාලයක් තවතා සාත්මින් නැති කරන්න අද කාටිය එහෙම බයින්ද හැබැයි මම මෙහෙම කිව්වු තහනව හැම නැති වෙන්න අපිට සාසනයක් තියෙනවද කියන එක මම අහනවා තියෙනව නම් කොතනද තියෙන්නේ මොකද්ද අපිට තියෙන සාසනය කාගාවද තියෙන්නේ කොතනද තියෙන්නේ මම නැති කළා නැති කරන්න හදනවා කියනවනම් නැති වෙන්න සාසනයක් තියෙනවද කියන එක මම අහනවා. තියෙනවනම් පෙන්නන්න මට. තියෙනවනම් පෙන්නන්න මට සාසනය කියන එකක් පෙන්නනවා මට කල් වේලා නැහැ දෙන්නේ. මොකද මම එහෙම කියන්නේ එක දෙයක් මත අද මේ සාසනයේ තුල දෘෂ්ටි දිහා බලුවා මේ දේශනාවල නානත්‍ය දිහා බලුවා මේ ටික කියලා මට කියන්න කාලේ ඉඳලා තිබුණා මම කෙටියෙන් හරි කියලා ඉවර කරන්න මොකද හවස මම බන ටිකක් කියන්න හද
හිතාගෙන ඕගොල්ලන්ට භාවනා කරන ධර්මය. ඒ නිසා පොඩ්ඩක් බඩගින්න ඉන්නදී අපි දන්නේ. අද මේ ශාසනය තියෙනවා මම මේ මෑතකදී අහුව එක්කෙනෙක් එක ස්වාමීනාථලාමක් දේශනා කරන ආත්ම දෘෂ්ටි අනාත්ම වගේම ආත්ම ආත්මය වගේම අනාත්මයි කියලා බලන එක දෘෂ්ටියක් කියලා උගන්වනවා. තව ස්වාමීනාථලාමක් කියනවා අවිද්‍යාව දුර්වලනකොට පරණ නාම රූප බඩේදී වශයෙන් යන්න ඕනේ කියලා. ධ්‍යාන ලැබෙනකොට අඩුම ගානේ හතර පහ පතාවක්වත් විරේ කෙරෙන්න ඕන නාම රූප. ඒ ඔක්කොම සාදු කියනවා. ඊළඟට තව එක්කෙනෙක් කියනවා මහා මායා කියලා කියන්නේ මහා මායාව පස්වක මානු කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය පපුව කියන්නේ සිපතනාරාම කියලා. දැන් මම කියන්නේ එක එක දිට්ටි. එතකොට තව කෙනෙක් කියනවා සබ්බ පාප පස්ස අකරණං කියලා. සියලු සබ්බ සියලු පාප කියන්නේ පව් පස්ස කියන්නේ ස්පර්ශ කරන සියලු පව් ස්පර්ශ කරන්න එපා කියලා. නමුත් මේ ගාතාවු කියන අර්ථය සම්පූර්ණ බලන්නේ වෙනස් විතරක් නෙමෙයි මේක වෙනහනේ. ඊගාවට තව කෙනෙක් කියන අස්වාස කියන්නේ අස් කරන ප්‍රස්වාස කියන පස් කරන අස්වාස ප්‍රස්වාස කියන අස්පස් කරන. එතකොට මේවා හිනා වෙන්න දෙන්නේ ආඩම්බර වෙන්න දීපා. අනිච්ච අනිච්ච දෙක මේ දෙකේ වචන දෙකේ තේරුම තෝරගන්න මේවත් මට එකින් එකට ව්‍යංජනත් එක කියයි නමුත් මට කාලෙ නැහැ. එතකොට තව තැනක කියනවා අතහරින්න හැම දෙයක්ම අතහරින්න ඔබට ඔබේ ගුරුවරයෙක්ගේ ධර්මයේ ඉගෙන ගන්න කියලා ගුරුවරයෙක්ගේ විනය ඉගෙන ගන්න කියලා ඒවවත් එපා ඒකත් අතාරින්න කියනවා. අතාරින්න ධර්ම විනයත් අතාරින්න කියලා. අතීතයේ හිටපු අය මෙහෙම ඉගෙනන නම් අද අපිට පිටකයක් තියෙයිද? අතහැරියන. බුදුරජාණන් වහන්සේ ඉගෙනන සියල්ල අතල යුතුයි මානේ ධර්මයත් අතල යුතුයි විනයත් අතල යුතුයි. මුක પરම්පරාවෙන් ගෙන හැකිද? අතහරින්න මොනවද අතහැරිය යුත්තේ කුමකින් අතහැරිය යුත්තේ කොහොමද අතහැරිය යුත්තේ tie එකක් අවක වචනයක් නෙවෙයි. එතකොට තව ශනික ධ්‍යාන තියෙනවා පින්මුතුනි ඊගව සංගතේ ශනික ධ්‍යාන මේ අවස්ථාවට ධ්‍යාන සම්බන්ධයි. මොකද කුසල් සිතක ධ්‍යාන තියෙනවද? ඕගොල්ලෝ දන්නවද අකුසල් සිතක ධ්‍යාන තියෙනවා කියලා දන්නවද ඕගොල්ලෝ? අහලද? එහෙනම් දැනගන්න මේ ධ්‍යාන කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෙන පරියායකින් කුසල සිතක ධ්‍යාන තී සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත බලන්න පංචාංගිකං ඥානෝ හෝති චතුරාංගිකං මග්ගෝ හෝති පංචම ධ්‍යානයේ පංචම ධ්‍යාන අංග පහකින් ධ්‍යානයේ තියෙනවා මොකෙද? අකුසල සිත. එහෙම ධ්‍යාන ලාභී නම් අකුසල් සතුටින් සතෙක් මරණ කෙනා ධ්‍යාන ලාභී කිය හැකි. සබෝම සතුටින් ප්‍රාණගත අකුසල කරන වෙලාවට ඒ සිතේ ධ්‍යානාංග පහක් තියේ පිළිගන්නවා. ඕන්නම් බලන්න අභිධර්ම පිටකේ ධම්මසංගණ ප්‍රකරණේ චිත්ත කාණ්ඩේ ද්වාදස අකුසල චිත්තයන්ගේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත දිට්ඨි සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික අකුසල් සිත අකුසල් සිතේ පොට්ටාස වාරේ බලන්න නැද්ද කියන කාරණාව. ඒ නිසා මේ අද පරිලවා ගත්තට මේ ධ්‍යාන කතාව වෙන පරියායක් කියන එක මතක් කරනවා. ඒ වගේම අද මේ පොහොය දවසේදී මතක් කරනවා මේ විදිහට කැමති කෙනෙකුට කැමති විදිහට යම් යම් දේවල් දේශනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඕනම කෙනෙකුට ඕනම විදිහේ දේශනාවක් කරන්න කියලා පුළුවන්කම තියෙනවා. මේ ශාසනයට පිටිවහලක් නැහැ, රැකවරණයක් නැහැ, මේකට ආරක්ෂාවක් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ, කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. තමන්ගේ ටික තමන් බලාගත්තා නම් ඇති කියන තැනකින් තියෙන්නේ. නමුත් ඒ අවස්ථාවාදී කමටම ඔබටවත් මටවත් නිවන වලට හේතුයි කියලා මතක් කරනවා. යම් දවසක ඔබත් මමත් නිවන් දකින්නේ සමගි සංඝයාගේ ශාසනයකයි කියන එකත් මතක් කරනවා. ඔබට නිවන් දකින්න ඕන නම් නානා මතවාදයන් අයින් කළ නිවැරදි පිරිසිදු තේරිය දර්ශනය මොකද්ද කියලා අරගෙන ඒ තේරිය දර්ශනේ සමස්තයක් බෞද්ධ විහාරා විකාශනය වෙන සකස් කරලා ඒ තේරිය දර්ශනේ නගා සිටපු දවසට ඒ මේටත් වඩා පහසුවේ අනුසහයේ ඒ කුසලය ඔබට පාරමිතාවක් කළ මේ ජීවිතයේම ඔබට අනාස්ම චේතනික පත්‍යාවුක්ති හදාගත හැකි කියන එකත් මතක් කරනවා. මේ රටේ ඉන්න නායක අනුනායක සියලු ස්වාමීන් වහන්සේලාට වන්දනා කළා මම ඉල්ලා සිටිනවා.
නිහඬව සිටින්ට කාලේ නෙවේ ප්‍රශ්නේ මෙතන නෙවේ තියෙන්නේ මේකට වඩා උග්‍රයි මේ ශාසනය විනාශ වෙන්න නොදී මේ ගැන රැකගන්න වගබලා ගන්න කටයුතු කරන එක සමස්තයක්ම ස්වාමීන් වහන්සේලාට සිල්වැණිවරුන්ට ගිහි උපාසක උපාසිකාවන්ට අයිති කියන එක අද වගේ වෙසක් පොහොය දවසක මතක් කළා ඔබෙත් මගේ කරපිටට මේ ශාසනය පැමිණිච්ච වෙලාවේ මේ ශාසනය බේරගන්න කටයුතු කරන්න කියලා මතක් කරගෙන මගේ දේශනාව අවසන් කරනවා මේ අවසන් කිතුරු වැඩිය. ඒක හැම දිනකටම උතුම් වූ චතුරාර්ය සත්‍ය මේ ජීවිතයේදී ලැබේවා කියලා මතක් කරනවා.